මාගේ මහවැවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 2016 වසරේ 8 වෙනි මාසයේ 18 වෙනිදා භාවනා වැඩසටහන මාතෘකාව ඔබේ මනසේ ඇති ගැටලු එම නැතු මා විසින් උපකල්පනය කරන දෙයක් නෙමෙයි මාතෘකාව. හැමදාමත් මාතෘකාව ඔබේ මනසේ ඇති ගැටලුව. ගැටලුවක් පේන්නේ ඥානවන්තයෙකුට. ගැටලුවක් පේන්නේ විශේෂ ඥානයක් තියෙන කෙනෙකුට. එහෙම නැත්නම් එයාට ගැටලු පේන්නේ පාරේ තියෙන වලවල් පේන්නේ ඇස් පේන කෙනාට. පොඩි පොඩි දැලිකුණු පවා පේන්නේ හොඳින්ම ඇස් පේන අයට. මේ කතාව ඇත්ත නේ. එතකොට ගැටලු දකින්න කෙනා ඔබ තුල ඔබ ඥානවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක්. ඒක තමයි ශ්‍රේෂ්ඨ. එකයි කියනවා ගැටලු තියෙනවා ගැටලු දකින්නේ. ඒක අඥානකම ලක්ෂණයක්. තව කෙනෙක් කියනවා ගැටලු තියෙනවා ගැටලු තියෙන බව දකින්නවා. තවත් කෙනෙක් කියනවා ගැටලු නැහැ. ගැටලු නැති බව දකිනවා. ගැටලු නැති නිසා තමයි ආධ්‍යාත්මික මනස බොහෝ සුවයෙන් පවත්වා ගන්න සමත් වෙලා තියෙනවා. ඔබ කොතනද ඉන්නේ කියලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නන සමහර අය තරහ යන බව දන්නේ. සමහර අය තරහ යන එයා දන්නවා තරහ යනවා කියලා. තව කෙනෙක් කියලා තරහ යන බවක් දන්නවා තරහ පාලනය කරන්නත් පුළුවන්. තව කෙනෙක් කියනවා තරහ එන්නේ නැහැ. තරහ යනවා කියලා නේ කියන්නේ. තරහ යන්නේ නැහැ. ඒසා තරහ නැති නිසා තරහ නැති බව දැනගෙන සංසම වාසය කරන ඒ තමයි ආර්ය ශ්‍රාවකත්වය කියලා කියන්නේ. අපි මේ හැම දේශනාවකින්ම ඔබේ సంతානය තුළ දුරු කරන්නේ කරුණු තුන. ලෝභ, දේශ, මෝහ කියන මෙන්න මේ අකුසල මූලයන් තුන තමයි දුරු කරන්නේ. වෙන දෙයක් නැහැ. හැමදාම දේශනේ සිද්ධ වෙන්නේ ඔබේ තුල ලෝභය, ద్వේෂය, මෝහය දුරු කරන එක පමණයි. මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා දවසක් මහණවගේ ස්වාමීනි මේ විවිධ වර්ගයේ දේශනාවල් පවත්වන එක එක අය ස්වාමීනි මේ හරි දේශනේම කොහොමද තෝරගන්නේ කියලා අහනවා. ඔබ තේරුම් ගන්න ඔබ හුම්කන් දී යුත්තේ මොන වගේ දේශනාවන් වලටද? යම් දේශනෙකින් ලෝභය දුරු කරයිද, ద్వේෂය දුරු කරයිද, මෝහය දුරු කරයිද? ඒක තමයි හරිම දේශනය කියලා කියනවා. එතකොට යම් දේශනෙකින් කෙනෙක් ළඟ ద్వේෂය වර්ධනය කරයිද, ලෝභය වර්ධනය කරයිද, මෝහය වර්ධනය කරයිද ඒක අහන්න එපා. දැන් සමහර ආගමික දේශන තියෙනවා ඒව අහන්න කියනොත් ద్వේෂය තමයි වර්ධනය කරන්නේ. පාපයට තමයි නැඹුරු කරන්නේ. මෝහය තමයි ඇති කරන්නේ. කියන කවදාවත් මේ ආත්මේ දකින්න බැරි දෙයක් ගැන තමයි ඔවුන් කතා කරන්නේ. විශ්වාසය තදින් තහවුරු කරගන්න කියන බලපෑමක් තමයි තියෙන්නේ. හේවට යටපත් වෙන්න එපා. නුවණැති කෙනෙක් හැටියට ඔබේ ළඟ ද්වේෂය දුරු කරන, ලෝභය දුරු කරන, මෝහය දුරු කරන වැඩපිළිවෙලෙහි ඔබ නිරන්තරයෙන්ම ඉන්නකොට නිරන්තරයෙන්ම මේ දේශනාව ඔබ අහන්න ඕන. ඒක අපි කියන්නේ අනිත් ආගම් වලට දේශ සහගතව නෙමෙයි සත්‍ය මතු කරගන්න ඕන නිසා. ඒ නිසා සෑම විරුද්ධ වීමක්ම දේශ සහගත බවක් දන්නේ නැහැ. ඒක සුදුසු නැති නිසා සුදුසු නැහැ කියනව ප්‍රමණයම නැතුව තතරහෙන් කරන දෙයක් නෙමෙයි. ඔබේ මනසේ ගැටලුව දැන් අවදි කරගන්න එකට කරන් තියෙන හොඳම දේ තමයි ඔබේ මනස විවෘත කරා. වසාගෙන ඉන්නේ ඔබට ඔබේ මනසේ ගැටලුව දකින්න බෑනේ. ඔබේ මනස ඔබ විවෘත කරන්න ඕනේ. විරුද්ධ කරලා බලන්න මොකක්ද තත්ත්වය කියලා. ඇයි මේ ගැටලු, ඇයි මේ ප්‍රශ්න මා තුළ පවතින්නේ? අහලා බලන්න. ඔබේ මොළයේ මොනතරම් ධර්මයේ හඳුනා ගත්තත් ඔබේ සිත ඒව පිළිඅරගෙන නැත්නම් ඔබේ මොළය නම් බොහොම පොඩි දෙයක් වුණත් පිළිගන්නවා. කවුරු හරි දෙයක් මේක විශ්වාස කරන්න කිව්වොත් ඔබේ මොළය ඒක පිළිගන්නවා. එහෙත් ලෙහෙසියෙන් ඔබේ හදවත ඒක පිළිගන්නේ නැහැ. හදවත යමක් පිළිගන්නේ, හදවත කියන්නේ කින් අදහස් කරන්නේ මස් වලින් තියෙන එක නෙමෙයි, මනෝමය වශයෙන් තියෙන සිත කියන එක පිළිගන්නේ ප්‍රත්‍යක්ෂ වූ දේවල් පමණයි. ප්‍රත්‍යක්ෂතාවයක් ඇති දේවල් පමණයි පිළිගන්නේ. එහෙමනම් අපි නුවණින් ඒ ප්‍රත්‍යක්ෂ කර දිය යුතුයි ඔබේ මනසට. සතුසේ ප්‍රත්‍යක්ෂ කර දිය යුතුයි. අපි ඉස්සෙල්ලම මේ ප්‍රඥාවෙන් පින්නතුන මේ ලෝකෙ තතු හරියට දැනගන්න ඕන. තතු කියන්නේ පවතින ස්වභාවය. මේ ගොඩාක් අපේ ස්වාමීන් වහන්සේලා, අපේ දේශක ගොඩාක් අය කියන්නේ ජීවිතේ දුකයි, ජීවිතේ අනිත්‍යයි, ජීවිතේ අනාත්මයි කියලා කියන්නේ. ඒකට හේතුව ඒ කාරණා තුළ මතු කරන්නේම නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්ත නිසා. නිට්ටයයි කියලා අල්ලගත්ත කෙනෙකුට තමයි දුක තියෙන්නේ. ආත්මයි කියන දේ අල්ලගත්ත කෙනෙකුට තමයි අනාත්ම තියෙන්නේ. සැපයි කියලා අල්ලගත්ත කෙනෙකුටම තමයි දුක තියෙන්නේ. කෙනෙක් නිට්ටය කියන එක අතහරිනවා. මං අහන්නේ අනිට්ටය කියන කිතුරේද? සාමාන්‍ය අර සරල ධනරින ABC විද්‍යාවේ AB විද්‍යාවෙන් තේරුම් ගන්න පුළුවන්ද? නේ ධනරින විද්‍යාවෙන් ඉගෙන ගන්නද? නිට්ටය කියන එක අතහැරපු කෙනෙකුට අනිට්ටයක් ඉතුරුවේද? නැති මොළේ නහර කෙලින් එන වෙලාව. ඈ ඊට පස්සේ ආත්මය කියන එක අතහැරපු දැන අනාත්මයක් ඉතුරු වේද? සැපයි කියන එක අතහැරපු දැන දුකයි කියන එක ඉතුරු වේද? ඇත්තම පින්නතුනේ අපි මේ ද්විත්වයම අතහරින්න ඕන. නිට්ටයයි කියන එක අතහැරලා අනිත්‍යයි කියන එක එළඹ ගන්න එපා. අනිත්‍යයි නිට්ටයයි දෙකම අතහරින්න. ඊට පස්සේ ආත්මයි කියන එක අතහැරලා අනාත්මයි කියන එක එළඹ ගන්න එපා. ආත්මයි අනාත්මයි දෙකම අතහරින්න. සපයි කියන එක අතහැරලා දුකේ එළඹ ගන්න එපා. සපයි දුකයි දෙකම අතහරින්න. දැන් මං කියුවේ දහම් විරෝධී කතාවක්ද? බෞද්ධ විරෝධී කතාවක්ද? එහෙමනම් ඔබ දැනගත්ත විදිහේ තීක්ෂ දුර්වලකමක් තමයි ඒක. දැන් අටලෝ දහමේ නේද? කම්පණය නොවෙන්නේ කියන එකෙන් අදහස් වෙන්නේ අටලෝ දහමේ තියෙන නිරන්තරයෙන්ම ද්විත්වයනේ. එතකොට මේ අටලෝ දහමෙන් කම්පණය නොවනවා කියන අටලෝ දහමෙන් ඉවත් වෙනවා කියන එක. නේද? ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස. ඒකෙන් කියවෙන්නේ අර අනිත්‍ය. ඔව් නිට්ටය. ඈ ආත්ම අනාත්ම. සැප දුක. නමුත් බෞද්ධයාගේ මොලේ වැඩිච්ච තැන වැරදි නේද? දියුණු වෙච්ච තැන දුර්වලතා තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධයාද නිවනක් නැතුව ඔහි වැඳ වැඳ ඉන්නවා. අනි බෞද්ධ හරි මෝඩයි කියලා හිතන ඔය සමහර දේශනාවලට ගියාම ඇත්තෙම බින්දුවේ ඉන්නේ ඉදිරි කැලක පාඩි වෙලා අප්‍රසන්න ආකාරයෙන් දැක්කම දුක හිතන පොයවල් වලට එහෙම පන්සල් වල දේශනා කරන්න ගියාම ඇත්තෙම දුක හිතනවා. කෑම කන්න තැන් තැන් වල සත්තු වගේ පාටි කෝප ගෑලි වල හරිනේ අරගෙන ඇත්තවද මේ ප්‍රබුද්ධ පිරිසවල් පස්සසලින් ඇත්තනේ අහන්න දෙයක් නැහැ. ඒක අපේ බෞද්ධ පසුබිම තුළ සිද්ධ වෙච්ච ලොකු අඩුපාඩුවක්. පහත් තත්වයකට වැටිලා තියෙනවා. මොකද මේ උසස් වෙන්න ඕන හැමෝම හරි විශිෂ්ට වෙන්න ඕන. උසස්ව හිතන්න ඕන, ප්‍රබුද්ධව කල්පනා කරන්න ඕන, ප්‍රබුද්ධව කටයුතු කරන්න ඕන කියන එකයි අපේ අදහස. එවිටයි ඔබට මේ ලෝකේ දකින්න පුළුවන් නැගී සිටින, කල්පනා කරන බුද්ධියකටයි නැගී තියෙන්නේ. දැන් අපිත් තිබුණා සම්ප්‍රදායෙන් ඇවිල්ලා තිබ්බා අපි ප්‍රඥාව වහගෙන හරියට ගුරුවරයා ඉස්සරහා මෝඩයෙක් වගේ මේ ඉතාම යටහත් පහත් කරුතුම් දක්වන්න ඉගෙනගෙන යන චරිත ස්වභාවයක් ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඈ හම්බුරු ඉස්සරහා ලොකු හම්බුරු ඉස්සරහා හොඳ තිබෙනවා. ඒ ඕක මගෙන් හැදුවේ පින්සිදු වෙනද හාරිස්පත්තේ අරියවංශ අලංකාර හාමුදුරුවෝ මාත් බොහෝම හිමින් වැඳගෙන ගිහිල්ලා කතා කරන්නේ, කනට ඇහෙන කතා කරන්නේ. උන්වහන්සේ තමයි කියන්නේ හරියට මගේ ඇස් දෙක දිහා බලනවා. ඔළුව උස්සලා, පපුව කෙලින් තියාගෙන කියන වචනේ පැහැදිලිව ශබ්ද නගා කියනවා. එදා ඉඳන් මාත් කයින් කතා කරන්න ඉගෙන ගත්තා. දැන් වෙන අය නම් දකින්න බලාපොරොත්තු වෙන්නේ වැඳගෙන නියාලු වෙලා නේ, එහෙම ඔළුව නමාගෙන ඉන්න කෙනෙක්. බලන්න උන්වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මොකද කිව්වේ? කෙලින් මන් දිහා බලනවා, පපුව කෙලින් තියා ගන්නවා, හයියෙන් කියනවා, කනට ඇහෙන කියන දේ. ඒකෙන් ඇති කරේ මොකද්ද? ආත්ම අභිමානය, පෞරුෂය. මම ඔබටත් ඒ ආයාචනා කරන්නේ. ඒ නැගී සිටීම ඔබ තුළ මම දකින්න ඕන. මං හරි ආස මාව පරයා යන කෙනෙක් දකින්නට සාධාරණයි. යතහ උදි මන් නොදකින පරාසයක් යන්තිසේ කියනකොට දැකලා කියන්න පුළුවන් නම් ඒ මොහොතේ මගේ ගුරුවරයෙක්යා කොයි කවුරුනම්. ඒකයි අපි සමාජය තුළින් සියලු දෙනා අපි බලාපොරොත්තු වෙන. ඔබත් ඒකයි බලාපොරොත්තු වෙන්නට ඕන. ඒ වගේම හරි දීන හැඟීමක් ඇති කරලා තිබ්බ මේ මගේ හිතේ ඇති වෙලා තිබ්බ මේ අපි නිකන් අනුන්ගෙන් ණයට කරනවා කියලා. උන්වහන්සේම තමයි අපිට කියලා දුන්නේ අපි දායකයන්ට ණය නැහැ ආශ්‍රතුනි, දායකයෝ අපිට ණයයි. අපි අතපය අතර තියෙන යම්කිසි දැනුමක් උගත්කමක් තියෙන විමර්ශන බුද්ධියක් තියෙන කුසලතා තියෙන පිරිස අපි ගිහිල්ලා හස්සාවක් කරා නම් අපිට ලක්ෂ කෝටි ගාණින් හම්බ කරන්න පුළුවන්. එහෙත් මුළු ජීවිතේම කැප කරලා මිනිස්සුන්ට කියලා එහෙම ගණන් අය කරලා බණ කියන්නේ නැතුව මේ කරන්නේ අපි සේවාවක්, පරිත්‍යාගයක් කරන්නේ. ඒ නිසා මිනිසුන් අපිට ණය නිසා අපි මිනිසුන්ට ණය නෑ කියන එක උන්වහන්සේ කියලා දුන්නා. අනිත් එක මේ ධර්මයෙන් මිනිස්සුන්ට ඇති කරන සහනය ගණන් හදන්න බෑ කියලා කියලා දුන්නා. එතකොට අර මගේ හිතේ තිබුණ ඒ දවස්වල තිබුණ හැඟීම උන්වහන්සේ නැති කළා. නැත්තම් අපි මිනිසුන්ට ණයයි කියන හැඟීමක් වගේ තිබුණා. පස්සේ බලනකොට ඇත්තනේ නම් අපි විශාල වටිනාකමක යුක්ත දෙයක් කරන්න. ඒ නිසා අපි ණය නෑ. බලන්න වැඩිපුරත් එක්ක මෙලව විමුක්තිය, සංසාර විමුක්තිය හදලා දෙනවා කියන අදහසත් එක්ක තියෙනවා. ඒ නිසා මම එදා ඉඳලා ණය වෙන්නේ කොහොමත් ඉතින් ඒ තමාගේ ජොබ් එක හරියට නොකළොත්නේ නේ. කොයි හරි අස්සාවක් හරි කරන්න ගිහිල්ලා ඒ ජොබ් එක හරියට කරේ නැති වුණොත් ඒ ආයතනයට තමන් වැටුපක් ගන්නවා වගේ ඒගොල්ලෝ ඒ වගේ දෙගුණයක් හම්බ කරලා දෙන්න බෑ. එතකොටනේ අපි ණය නෑ ඒ ආයතනයට. අපි බල ප්‍රයෝජනේ ආයතනයේ පාඩු පිට දුවල පඩි ගන්නවා නම් නෙමෙයි ණය වෙන්නේ. ඒ වගේ අපේ කාර්ය හරියට කරනකොට අපි අතෙන්ද කවදාවත් වැටෙන්නේ නෑ. ඒ නිසා මම හැමදාම මම ඔයත් ණයකාරය බවට පත් කරගන්න කැමති. මම ණයකාරයෙක් නැතුව ඔයත් මට ණය බවට පරිවර්තනය කරගන්න කැමති. ඒක තමයි මගේ වැඩි සේවාවක් ඉෂ්ට කිරීම කියලා කියන්නේ ඒක. ඒතකොට වැඩිපුර ඔයත් ණයකාරය බවට පත් කරගන්න පුළුවන් කැමතිද දන්නේ නැහැ. හොඳයි, පුළුවන් නම් එහෙම වෙන්න, ණයකාරයෙක් වෙන්න. ඒ කියන්නේ වැඩියෙන් අපේ ධර්මය ගන්න. එතකොට ඔබේ ජීවිතේ සියලු ණය නිදහස් වෙන්න පුළුවන් නේද? සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. ධර්ම ලබා ගත්තොත්. සියලු නයි නිදහස් වෙන්න තියෙන එකම දේ තමයි සෝතාපට්ටි ඵල මාර්ගය අවබෝධ කර ගැනීම. එච්චරයි. ඒක දවස් 365ම කිව්වත් එකම කාරණයක් තමයි ඔබ දුරු කරන්නට තියෙන්නේ. ඒ මොකක්ද? ආත්ම දෘෂ්ටිය. එච්චරයි. සක්කාය දිට්ඨිය. ඒකම තමයි ප්‍රබලම කතාව. මම ওই කතාවෙන් ඔයැත්තෝම දුරු කරන්නේ නැතුව අපි දහසක් කතා ලෝකේ වටේ තියෙන ඉලංගඳ තාරකා ගැන කතා කර කර හිටියේ කියලා වැඩක් නැහැ. අනර්ථ පද 1000කට වඩා අර්ථවත් එක පදයක් දැන ගැනීම, අවබෝධ කර ගැනීම, ප්‍රත්‍යක්ෂ කර ගැනීම බුදුවරුන්ගේ අනුශාසනයයි. ඒ නිසා අනර්ථ පද 1000ක් දන්න ශූන්‍ය පුජ්‍යලෙක් මට වැඩක් නැහැ. එක පදයක් දන්න, එක වචනයක් හරියට දන්න ඒ පුජ්‍යලය මට වැදගත්. ඒ පුජ්‍යලය තමයි ශ්‍රේෂ්ඨ. ඒක තමයි බුදුවරුන්ගේ ඇගයීමට ලක් වෙන්නේ. හිස් පුරුෂයා කියලා හගෙන තියෙන බුදුරජාණන් වහන්සේගේ මේ ගොඩාක් දේවල් දන්නවා. ඒ කියව කියව ඉන්නවා. තමා යථා අවබෝධය කළ නැක කරුණක්වත්. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා, ඒ සියලුම දායකයෝ, පාසල උපාසිකාව වැටෙන්නේ යථා අවබෝධයක් නැතුව කරුණු දහස් ගානක් කියෝ කියෝ ඉන්න ඒ හිස් පුරුෂය. ඔබ කොතරම් දැනගෙන හිටිය ඔබ මහා හිස් පුරුෂය, කිසි වැඩ කර නැති කෙනෙක් කියන එකයි. පණ්ඩිතයෙක් හැටියට බුදුහාමුදුරු බාර ගන්නෑ. පණ්ඩිතයෙක් හැටියට සලකන්නේ වෙනතුරු මේ ධර්ම අවබෝධය කියන්නේ. ත්‍රිපිටක ආචාර්ය වෙන්නේ මේ 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 ධර්ම අවබෝධය වෙච්ච කෙනා. ශාස්ත්‍රපති වෙන්නේ මේ ධර්ම අවබෝධය කරගත්තු කෙනා. කම්මට්ඨහන ආචාර්ය වෙන්නේ මේ ධර්ම අවබෝධය කරගත්තු කෙනා. පණ්ඩිත කියලා බුදුරජාණන් වහන්සේ අගයන්නේ මේ ධර්ම අවබෝධය කරගත්ත කෙනා. එහෙමද මේ කොයි බාහිර කෙනකින් කවුරු හරි කෙනෙක් සීල් එකක් ගහලා දෙන පණ්ඩිතයා නෙමෙයි. ඒක කොහෙන් හරි ගන්න පුළුවන්. නේද? මතක තියාගන්න කුටියක් ලැබුවාම ඒක ගන්න, එහෙම නැත්නම් ලියවල ගන්නත් පුළුවන්, අලි දිගල ගන්නත් පුළුවන්. ඒක නෙමෙයි වැදගත්. තමා තුළ පණ්ඩිත බව, තමා තුළ ශ්‍රේෂ්ඨ බව, තමා තුළ තමන් කවුද කියන එක තමයි වැදගත්. හොඳයි. ඔබ තුළ ඔබ කවුද? ඔබ අනුන්ට කවුද කියන එක නෙමෙයි. ඔබ අන් අයට ආයතන ප්‍රධානී කියන්න පුළුවන්, දරුවන්ට තාත්තා කෙනෙක්, අම්ම කෙනෙක් වෙන්න පුළුවන්, යම්කිසි නිලයක් උසුලන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ කතාව පැත්තකට දාමුකෝ. ඒක අනුන්ට නේද? සේවන කාර්යයන්ට ප්‍රධානී කියන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒ අනුන් ඔබට ඔබ කවුද? මොකද උත්තරේ? ඊළඟ වචනේ අහන්න බලාපොරොත්තුෙන් ඉන්න එපා. මේ වචනේ තේරුම් ගන්න. ඔය කියාගෙන යන පටන් ගත්තාම ඒ වචනේ තේරුම් ගන්න ඊළඟ වචනේ අහන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කනහදාගෙන ඒ වැඩි කරන්න එපා. මේ වචනේ තේරුම් ගත්තොත් විතරයි ඔබ ඊළඟ වචනේ අහන්න ඕන. මේ වචනේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහයට උපකාරයක් තමයි ඊළඟ වචනේ සිද්ධ වෙන්නේ. ඔබට ඔබ කවුද? තේරෙන්නේ නැත්නම් මොකද කරන්න තියෙන්නේ? තවත් ගැඹුරින් විමර්ශනය කරලා ඔළුව කඩලා බලන එකයි තියෙන්නේ. ඒක ඒක අපේ බෞද්ධ පින්වතුන්ට ගොඩක් අයට කිව්වහම ඒගොල්ලෝ කියන්නේ අනේ අපිට ඒක තේරෙන්නේ නැහැ. ඇයි? කවදාවත් මේ විමර්ශනය කියන එක පුරුදු කරලා නැහැ මේ ඔළු කිඩිය ඇතුලේ. මොලේ දුමේ තියලා ජීවත් වෙන්නේ. ඒක පුස්කාර. ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. මෝචරේදී අයින් කරන්නේ අවසානයේ අර බ්‍රෑන්ඩ් නිව් මොලය නේද? ඒ තියෙනවලු. එක එක රටවල් වල මොල ප්‍රදර්ශනය කරන්න තිබ්බලු. ආමරිකාව, ජපානය, චීනය වගේ රටවල් වල මොල ප්‍රදර්ශනය කරන්න තිබ්බලු. ප්‍රී කන්ඩිෂන් කියලා පාවිච්චි කරලාද මේ ඒවා කියලා. ලංකාවේ මොලයක් දාලා තිබ්බලු. එහෙම කරලා බ්‍රෑන්ඩ් නිව් කියලා. ඒ කියන්නේ ලංකාව වල හැමදාම බ්‍රෑන්ඩ් නියු තමයි පාවිච්චි කරන්නේ. දන් දෙන්න තියෙනවා හරි ෂෝ බ්‍රෑන්ඩ් නියු මොලයක් දෙන්න තිබ්බ කාට හරි දාන්න පරිත්‍යාග කරන්න දෙන්න. එහෙනම් මේක පාවිච්චි කරන්න හැදෙලා තියෙන්නේ විමර්ශනය කරන්න. කියන දේවල් පිළිගන්න මිනිස්සුන්ව රවට්ටන්න, මුලා කරන්න, බොරු කියන්න පුළුවන් රට ඒ ලෝකෙ කොහොමද? ලංකාව කරා ඔළුව යනකොට ඔගොල්ලෝ රැවටිච්ච අය තමයි. රැවටෙන සහ රැවටිච්ච අය තමයි. ඒක ආගමික වශයෙන් උසිද්ධ වෙනවා, දේශපාලන වශයෙන් උසිද්ධ වෙනවා, සංස්කෘතික වශයෙන් උසිද්ධ වෙනවා. හැම පැත්තකින්ම ටීවී එකට බලුවම ඔබ විශාල වශයෙන් රවට්ටන්න. හොඳ රැවටිලා නැද්ද? ටීවී එකෙන් රවට්ටන රැවටිල්ලටත් රැවටෙනවා. දේශපාලකයා කියන ටොම්පචවලට රැවටෙනවා. ආගමිකයෝ ප්‍රචාරකයෙක් හරි ඇවිල්ලා කියන මෝඩ කතාවට රැවටෙනවද නැද්ද? නැහැ. මොලේ දුමේ කියලා. මොලේ තේප්පුවේ දාලා වහන්න තියෙන්නේ. ඒක එළියට අරගෙන පාවිච්චි කරනවා. විමර්ශනය කරා. මං අහන්නේ මොකද්ද? ඔබට ඔබ කවුද? හරි උත්තරයක් අරගෙන නැගිටින්න ඕන. බලමු මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔබතුලින් මතුවෙනවද කියලා. ඔබට ඔබ කවුද? අනිත් අයත් එක්ක සංසන්දනය කරලා අනිත් අය පිළිගන්න විදිය වැඩක් නැහැ. ඔබ විතරයි ඔබ ළඟ ඉන්නේ. ඔබට ඔබ කවුද? බලමු උත්තර කීපය. කියන්න බලන්න. උත්තර දෙන්න බලන්න. හා? ඔබට ඔබ ප්‍රධානයි. හරි. ඊළඟට බලන්න. කිසියෙක් නොවේ. තව මට මමවත් නොවේ. තව ඔබට ඔබ කවුද? පිටරන පුතාලා දෙන්න බලන්න උත්තරය. තාත්මේ මොලේ. මට මාව ලස්සන කොල්ලේ. ඔබට ඔබ මේ මුක්තිය සොයා යන කෙනෙක්. තව නිදහස් කෙනෙක්. එහෙමද? මට මාව නිදහස් කෙනෙක්. අනිත් අයට හිතන දේ කියන්න බලන්න. කිසිවෙක් නෑ. මට මාව කිසිවෙක් නෑ. තව කිසිවෙක් නොවේ. මට මාව කෙනෙක් නොවේ. තව සමාතුලින් නැගෙන දේ තමයි හරිය වැදගත්. ඔබට ඔබ කවුද? ඔබ අන්නයිට කවුද කියන එක නෙමෙයි. අන්නයිට කවුද කියලා ඕ දුව දරුවන්ට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක්. තමන්ගේ ශිෂ්‍යයන්ට ගුරුවරේ ගුරුවරියා. ආයතනික ප්‍රධානීන් නම් ඒ අයට ආයතන ප්‍රධානී. ඒ වගේ දේවල් නේ. ඔබට ඔබ කවුද? ඔබ දැනගන්න තු ඉස්සරහට යන්න බෑ. දැන් හිතන්න එපා මේ අර කොපි ගහන ළමයි වෙන්න එපා. දැන් හම්බුර අවසානයේ ඔබට උත්තරේ කියයි. කවදාත් ඒ උත්තරේ කියෙන්නේ නැහැ. ඔබමයි ඒ උත්තරේ සාගන්නට ඕනේ. මට මාව නිවන සොයා යන කෙනෙක්. දැන් ඔබ මේ උත්තරේ සොයලා විමසුන් බුද්ධියෙන් මේක යදා පඤ්ඤාය පස්සතේ කියලා විදිහට සමාගිම ප්‍රඥාවෙන් දකින්න නිසා මේක යාලුකමට දෙන්න බෑනේ. යාලුකමට දෙන්න තිබ්බනම් බුදුහාමුදුරුවෝ ඔච්චර හොඳට මේ යාලුකමට දෙන්න තිබ්බද? බැරි වුණානේ. ළඟම ඉන්න අයටත් බැරි වුණා. ප්‍රපෝසල මාලිකාවක් නේද? තකින් නේද? ප්‍රපෝසල රජුගේ තකින් නේද? කර්මය දැක්කේ. දේවදත්ත මහණලා ඉන්න කර්මය දැක්කේ නැහැ. ඇයි? ඒගොල්ලෝ බාහිරින් බලන්න ගියා. බාහිරින් දකින්න ගියා. ඒසා තමා තුළින් තමන් පරිශ්‍රය කරගෙන තමන්ගේ ගමන ගිහිල්ලා තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය තුළ තමන් නැගී ඉඳලා නැගී සිටලා තමයි ධර්මය දකින්නේ. ධර්මය දකින්නවා කියලා කියන්න පින්නතුනේ ඔබ පීඩාවට පත් කරන ඔබ ළඟ තියෙන වේදනාකාරී පිළිලයක් තියෙනවා. පිළිකාවක් තියෙනවා. හැම මිනිස්සෙකුටම මේ පිළිකාව තියෙනවා. ඒ පිළිකාව තමයි ඉවත් කරන්නේ. මොකද්ද මේ සංසාරගත පිළිකාව? මේ ශාරීරික හැදෙන පිළිකාව වගේ නෙමෙයි සංසාරගත පිළිකාව නරක් වුණොත්. මානසික පිළිකාව ඔය වෛද්‍යවරු හොයාගත්තේ නැති වුණාට අර කායික පිළිකාවට වඩා මහා බරපතල දෙයක්. කායික පිළිකාව හැදෙන මේ ආත්මෙට විතරයි. මානසික පිළිකාවෙන් ඔබ දවල පුච්චන තිරිසන් අපාවලට ගෙනියන අවීචි මහා නරකයේ කල්ප ගණන් තියෙන භයානක පිළිකාවක් තමයි මා දකින්නේ පෙනුතුනේ. ඒ අතිශයින්ම භයානක පිළිකාවක්. මේ මනුෂ්‍ය ආත්මේ නැමැති උත්තරීතර ආත්මයේ ප්‍රයෝජනයට අරගෙන මේ පිළිකාව මුලින්ම පුටා දවන්න පුළුවන්. සංසාරගත දුකට පත් කරන පිළිකාව. ළඟ ළඟ බලන්න, තමන්ගේ සමීපයම බලන්න. තේරුණාද? තමන්ගේ සමීපයම බලන්න. එවිට ඔබට තේරුම් කරගන්න පුළුවන් තමා ළඟ තියෙන ප්‍රශ්නේ. තමා ළඟ තියෙන ගැටලුව. ඇතින් යමක් හොයනව නෙමෙයි, තමා ළඟ මේ මොහොතේ මේ දැන් පවතින තත්ත්වය. තුවාලෙට පිළියම් කරන්නේ ඒ තුවාලෙම පාදක කරගෙනනේ. ඒකට ඈති වෙන තැනකට බෙහෙත් දාන්නේ තුවාලෙටම තමයි බෙහෙත් දාන්නේ. එනිසා ඔබේ තුවාලය හඳුනගන්න. මට තියෙන තුවාලේ මොකද්ද? ඒ තුවාලය හඳුනගන්න එකට කියන්නේ දුක්ඛ සත්‍යය. දැන් සමහර අය දුක් විඳිනවා. දුක් විඳලා අපි හරි දුකින් ඉන්නේ. හම්දුරුවනේ ඔහෙ මුකුත් නෑ කියලා කියන දුප්පත් මිනිස්සු ළඟ. හැබැයි මිනිස්සු දන්නේ දුකට හේතුව ඇයි කියලා. මොකද ඔයගොල්ලෝ දුප්පත් වෙලා ඉන්නේ කියලා. මං හරියට බලපු දෙයක් තමයි ඇයි මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ කියලා. ඒකට හේතුව ඒ දුකට හේතුව ඒ දුප්පත්කමට හේතුව ඒගොල්ලෝ දන්නේ නෑ. දුප්පත්කමට හේතුව කලමනාකරණය නැතිකම. දුප්පත්කමට හේතුව නිර්මාණශීලී නොවීම. තේන්නනේ ප්‍රධාන කාරණා දෙක. දුප්පත්කමට හේතුව ඕක. ඒ දෙක සිද්ධ කරගන්න නැතුව මිනිස්සු කියනවා දුප්පත් කියලා. විශේෂයෙන් මේ වගේ රටක කිසිම විදිහකින් දුප්පත් මිනිස්සෙක් නිර්මාණය වෙන්න විදියක් නැහැ. ඒ තරම් ස්වභාව සෞන්දර්යයේ පුදුම ආශිර්වාදයක් ලැබෙන රටක්. මානසික වශයෙන් උත් කෙනෙකුට සංවර්ධනය වෙන්න ඕන නම් ඉතාම පහසුවෙන් වේගෙන් සංවර්ධනය වෙන්නට තියෙන පහසුකම් තියෙන මානසික ගුණාංග තියෙන පරිසරය. ආපදාලුයි. නමුත් අපි කල්පනා කළා අනාගත දුක්ද දුරු කරන්න ඕන, සාංසාරික දුක්ද දුරු කරන්න ඕන. දැන් තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට බැලුවාම තරුණ කාලේදී මොන දුකක්ද? කායික නිරෝගීකම තියෙනවා, අතපය හයිය තියෙනවා, තාරුණේ බලයේ ශක්තිය තියෙනවා. ඉතින් නෑ, එහෙමනම් අපි භික්ෂුන් වහන්සේලා හැටියට දුරුකලේ මොනවද? අනාගත දුක් තේරුම් අරගෙන දුක් දුරු කරන්නේ, සාංසාරික දුක් දුරු කරන්නේ. හොඳට සැප විඳින්න උවමනා කරන කෙනෙක්ම තමයි ධර්මය හොයන්නේ. මොකද ධර්මයේ තියෙන්නේ ඇත්තෙන්ම තියෙන්නේ සැප විඳින්න. තේරෙනනේ? ඇත්තෙන්ම අපි මමත් හෙව්වේ මේ තියෙන දෘෂ්ටික නැති කරලා සැප විඳින්න. දැන් අපි තරුණ කාලේ ඉන්නේ සැප විඳින්න නේද? කොහේ හරි බෙරහඬක් ඩුඩුක් ගන්න සද්දයක් වුණොත් හොයාගෙන යනවා. ඒක සංගීත සම්දර්ශනයක් කියලා හිතලා. දැන් ඔයගොල්ලෝ එහෙම දෙකොලද දන්නන්නේ. එහෙම තමයි මේ හැටි. දැන් ওই තරුණයන්ගේ වුණත් මලකෙතරක් ළඟපාත වුණා ඉගුවාම තරුණයන්ට හරි හැපි. නයිට් එකක් දෙකක් දාන්න පුළුවන්. කෙලවරලා ඒක සතුටක් ගන්නවා. ඒකත් ඒගොල්ලන්ට සන්තෝෂනේ සැපේනේ. බූරුව ගහන කට්ටිය නම් ඉල්ලීම් කරනවා. තව දවස් දෙකක් තියාගන්න මේක. අපි බලා ගන්න කියලා. ඒ සතුට හොයාගෙන යන්නේ කොහෙන් කොහෙන්ද? ඉතින් මේ අරක්කු ටික බොන්නේ, සිගරට් එක බොන්නේ, මේ ඔක්කොම ටෙලිනාට්‍ය බලන්නේ, සංචාර කරන්නේ, කැම බීම හොයන්නේ, හෝටල් වලින් කන්නේ, ඔය ඔක්කොම කරන්නේ මේ සතුට කියන එක හොයාගන්න මිනිස්සු. බොරුවට නිකන් සතුට අපි කැමති නෑ වගේ කියලා පෙන්නුවට හැම කෙනාම හොයන්නේ මොකද්ද? සතුට. යාන වාහන ගන්න සපේ නෙමෙයිද හොයන්නේ? නේද? හොඳ ගියක් දොරක් හදාගන්නේ, මෙට්ට කොට්ට ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න මොකටද? සැපේ හොයන්නේ හැමෝම. තාම කාලෙතන මේ ස්ථීර සාර නිවැරදි වූ සැපේ තියෙන ධර්මයේ තුලයි. සැපේ වැරදි පැතිවලින් හොයන්න එපා. සැපේ ලැබෙන තැනින්ම හොයන්න. එවිට ඔබට ස්ථීර සාර සැපයක් ලැබෙනවා. සැප හොයන කෙනෙකුටයි නිවන් සැප ලැබෙන්නේ. දුක හොයන කෙනෙකුට නෙමෙයි. දුකෙන් නිවන් දකින්න බෑ. සැප දුක ඉක්මවීමෙන්ම නිවන් දකින්න පුළුවන්. කොහොමද නිවන් දකින්න පුළුවන්? සැප දුක ඉක්මවීමෙන්ම නිවන් දකින්න පුළුවන්. දැන් ඒක තේරෙනවද? මොකද සැප දුක ඉක්මවන කියන්නේ? ඔව්. අතහැරියා මොනවද ලැබෙන්නේ? ඊට පස්සේ ලැබෙන සප මොන වගේ සපද? අවේදීත සපය. අදුක්කම සුඛය. දුකක් නෙමෙයි සපත් නෙමෙයි අදුක්කම සුඛය. දුකකට පරිවර්තනේ වෙන්නේ නැති සපය. අසංකාරික සපය. නිරෝධ සහගත සපය. විමුක්තිදායේ සපය. නිර්වාණ බැඳීමකින් තොර වූ සැපයක් බලන්න. නිර්වාණ වාණ කියන්නේ බැඳීම්. නිර්වාණ බැඳීම් නැති අවස්ථාව කියන එකයි නිර්වාණ කියන එකේ තේරුම. නිකන් නිර්වාණ නිර්වාණ ලැබේවා ලැබේවා කියලා හිත හිතා ඉන්න එපා. නිර්වාණ කියන වචනේ තේරුම මොකද්ද? බැඳීම් නැති බව. ඉතින් බැඳීම් නැති බව ඇති කරගන්නේ නැතුව එහෙම මේ මොනවා හරි ගෙඩියක් හම් වෙනවා වගේ, පාර්සලයක් හම් වෙනවා වගේ මේක නිකන් කූරිය කරලා එවයි කියලා නේද? තමන් ලැබෙයි කියලා ඒ ප්‍රාර්ථනා කරන්න එපා. තමන් බැඳීම් නැති කරගන්න තමන්ගේ මනසේ. ඒකවල බැඳීම් නැති වුණාට පස්සේ මේ වැඩපළ ඔක්කොම අඩපණ වෙයි කියලා හිතන්නේ. ඒක අඩපණ වෙන්නේ නැහැ. බැඳීම් නැති වුණාම ලස්සනට ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. මමත්වේ නැති වුණාම ලස්සනට මේ යුතුයකම සහ වගකීම කියන එක කරන්න පුළුවන්. බැඳීම් නැති වුණහම නෙවැරදි ආදරයක් තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමියාට ගලාගෙන යයි. බැඳීමෙන් කරන ආදරය ඔබ කියන්නේ හරි කියලාද? බැඳීමෙන් කරන ආදරය තුළ තියෙන මහා ත්‍රස්තවාදී ගතිය. ඒක බොරුනම් ගිහිල්ලා බලන්න උසාවිවල. නෝන එක පැත්තක මාන්තේ තව පැත්තක ඉඳලා අරයාගේ වන්දි මුදුල මෙයා හිලනවා. එයාගේ ඩිවෝස් එක එයා ඉල්ලනවා. මොනවද බැඳීම් වල තියෙන යට තත්ත්වවලින් කින්නේ? මේ නිසා මම බැඳෙනවා. මේක වෙනස් වුණොත් මම යකා වගේ පොලි ගන්නවා. එහෙම නෙමෙයි ඉන්නේ. ඔව් මරුවා සමග වාසය. ඒ නිසා පුතජන සත්‍යයෙන් නම් හරි භයානකයි. මහා ප්‍රෝඩාවක් තියෙන පුතග්ජනෝ. උන්ගේ ළඟ ওই බැඳීම් වල තියෙන මහා ප්‍රෝඩා මහා භයානකත්වය. සර්පේක්ව ආශ්‍රය කරනවා හා සමාන තත්ත්වයක්. හරියට අර නයි නටවන මනුස්සයා නේද? නයික් දාගෙන මල්ලේ දාලා වහලා තියලා හොඳට වහගෙන ගෙනියනවා. මේ මනුස්සයා දන්න හොඳට වහලා තියලා බැඳලා ගෙනියන්නේ ඇයි? පොඩ්ඩක් තා මෙයා දෂ්ට කරයි. පරිස්සමට. මම හිතන්නේ මිනිස්සුන්ත් එක එක එක්කිනාව බොහොම පරිස්සමෙන් මේ වගේ ආශ්‍රය කරන්න ඕන. තමන්ට අනුන්ගෙන් වගේම තමන්ගෙන් අනුන්ටද සර්පගතිය තියෙනකම්ම ඒ බැඳීම් තියෙනකම්ම හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් අගය කරන්නේ බැඳීම් නෙමෙයි. බැඳීම් විරහිතව කටයුතු කරන එක. බැඳීම් විරහිත වුණාට පස්සේ අර තණ්හා මාන දිච්චි නැතිව තමන්ගේ යුතුකම වගකීම ආචාර ධර්ම කුල પરම්පරා පිළිවෙත් ඔය ඔක්කොම කෙරෙනවා මොනවද? නිවැරදි දැකීමේ නිවැරදි අවබෝධයේ මහත් වූ කරුණාවේ මහත් වූ දයාවේ ඒ දේවල් කරනවා. නැත්තම් චේතනාව වැරදි විදිහට පිළිහිටිනවා. හොඳට බලන්න ওই වයසට ගියපු අම්මලට සමහර කට්ටිය සමහර දුවදරු අරගෙන ගිහිල්ලා හොඳට සැලකුණු සත්කාර කරනවා. සමහර වෙලාවට කරන බැලුවා මොකද කියලා ඉඩම ලියන දෙන්නකම විතරයි. ඊට පස්සේ ඊට පස්සේ අයියලා ගෙදරට ආයියා. දැන් ඒ හිතවිලි වල යට තිබෙන මොනවද තනිකරම? තරගන්නා. ඒක බැඳීමක්ද? එහෙනම් මේ පෙන්නන දේවල් තියෙනවා. ඒ පෙන්නල බැඳීම යථාර්ථවාදී නෑ. පෙන්නල බැඳීම යථාර්ථවාදී නෑ. අම්මලා තාත්තට සලකන්න ඕන, අම්මා තාත්තගේ දේපොළ කඩා වඩා ගන්නට නෙමෙයි. තමන් සලකනවා නම් සලකන එක සලකන්න ඕන. ඒකේ අරයා හිතයි මෙයා හිතයි කියන එක නෑ. තමන්ගේ චේතනාව පිරිසුදු. එච්චරයි. ඒතකොට ස්වාමියාට සලකන්නත් ඕන හිමයි. තමන් හරි විවෘත මනසකින් යුක්තව කටයුතු කරන්න ඕන. එතන තමන්ගේ මනස පිරිසුදු කරගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගෙත් අර කෙලෙස් 1500න් කියවෙන්නා වූ අනේක විද කෙලෙස් ලක්ෂණ තියෙනවද? මායා ලක්ෂණ තියෙනවද? නිරන්තරයෙන්ම බලන්න ඕන. සංකල්ප ලක්ෂණ තියෙනවද කියලා බලන්න ඕන. මනස කියන එක 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 වෙස් අරගෙන එක එක වෙලාවට නැගී හිටින ස්වභාවයකින් යුක්තයි. මායා කියන්නේ දහසකුත් වෙස් ලක්ෂ කෝටි ගානක් වෙස් ගන්න පුළුවන් කෙනෙක්. මේ මායා ඔබ තුළම ඔබ වාසය කරනවා. ඔබ දන්නේ නැත්තම් ඔබ මායාව ආශ්‍රය කරන්නේ මගේ පරම මිත්‍රයා කියලා හිතනවා. මායා පෙනී හිටින්නේ ඔබේ පැත්තේ. නිරන්තරයෙන්ම ඔබ ගන්න තීන්දුව මොකද්ද? ඒ තීන්දුවත් එක්ක ඒකාත්මක වෙනෝ මේ මායා. එවිට හිතෙනවා මායා හරි ශෝක් නේ, මේ ලෝකේ කිසිම යාළුවෙක් නැහැ ඒ වගේ, අම්මා තාත්තවත් නැහැ ඒ වගේ, කිසි ගුරුවරයෙක් නැහැ ඒ වගේ, බුදුහාමුදුරුවත් ඒ වගේ නැහැ. මොකද මායා ඔබ ගන්න පැත්ත ගන්න. ඔබ රෝස මලට කැමති නම් මායාත් කැමති රෝස මලට. ඔබ චොක්ලට් වලට කැමති නම් මායාත් කැමති චොක්ලට් වලට. ඔබ ධන බලයට කැමති නම්, නිල බලයට කැමති නම්, මමත්වයට කැමති නම්, යමකට ද්වේෂ කරන්න කැමති නම්, මායාත් කැමති වැඩේට. දායකයකට ලෝභ කරන්න කැමති නම් ඒකට කැමති. ඔබ ගන්නෙ මොන පැත්තද? ඒ පැත්තට මායාවයි නෝ. ඉතින් ඒ නිසා මායාව අල්ලගන්න බෑ. මොනෝකේ මායාව අල්ලගන්න තියෙන, මායාව දුරු කරන්න තියෙන අමාරු தත්ත්වය මොකද? මායාව ගන්නෙ නිරන්තරයෙන්ම තමන්ගේ පැත්ත. ඔය මිත්‍ර ප්‍රතිරූපත් එහෙමනේ. ඔබට මිත්‍ර ප්‍රතිරූපයක් හම්බෙලා තියෙනවා නම් හොඳට බලන්න. මිත්‍ර ප්‍රතිරූපකයා කවදාවත් තමන්ගේ යාළුවා විවේචනය කරන්නේ නැහැ. තේරෙනා නේද? අඩියක් ගහමු දුව අගහමු අඩියක් ගහමු. ඕන්නේ නැහැ. ඕන්නේ නැහැ නේද? ඕන්නේ නැහැ. මොකද එයාට හරිය දිනා ගන්න. එයාට හරිය නරක කියලා දීලා එයාගේ මනස රිද්දෙවොත් එහෙම එයා දන්නවා එයා දිහා ගන්න බැරි වෙනවා. ඒ නිසා මිත්‍ය ප්‍රතිරූපයාගේ ස්වභාවය තමයි එයා ගන්න ඕන තීන්දුව වැරදි තීරණයටත් හා කියනවා. ඒ නිසා තක් ගාල මිත්‍ය ප්‍රතිරූප හොයා ගන්න පුළුවන් වැරදි යෝජනාවක් කරලා බලන්න ඕන. එයා උල්පන් දන් දීලා ගන්නට එනවනම් ඔයා ඉන්නේ අමත් අරන්නේ කියලා ඩග්ගාල අඳුර ගන්න පුළුවන්. මේකුරු බුද්ධියක් තියෙන්න ඕනේ. ඈ ඒ නිසා අපි හරි හරි හඳුන ගන්න. ওই වගේම තමයි මායාව. මායයට වැරදි යෝජනාවක් ආවම මේ මිනිහ හරි කියන හරි ඒකටම එකයි. ඒ නිසා ඒකට රැවටෙන්න. මායය කෙනෙක් කෙන පිටින් දකින්න යන කට්ටිය ඉන්නෝ. ඒගොල්ලොන්ට පිටින් ඕන දිහාවක දකින්න කියනවා. හැබැයි මේ ආධ්‍යාත්මිකව මම පෙන්වන මායය ඔබට දැන් දකින්න පුළුවන්. දැන් දේරුම් ගන්න පුළුවන්. අර පිටින් ඉන්න කච්චියද ගෞතම බුද්ධ ශාසනය නෙමෙයි මෛත්‍රී බුද්ධ ශාසනයවත් පිටින් මාරෙක් වහ ගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කතා කරමු මේ ආධ්‍යාත්මික මාරය තමයි ඔබට සුව ගන්න පුළුවන්. ආධ්‍යාත්මික මාරයත් එක තමයි ඔබට සතන් කරන්න පුළුවන්. ආධ්‍යාත්මික මාරයෙන් තමයි ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඔය ගොඩාක් අය කියන්නේ ඒ සිංහසිය වචනේම තියෙන මොකද මට මරුව නැක්කා. මට මරුව එවස්සුන. ඔබව විශාල වශයෙන් අකුසල වලට තල්ලු කරගෙන යන්නේ කවුද? මායයා. මායයා බලන්නේම ඔබව පුළුවන් නම් අපායටම ගෙනියන්න. බොහොම අමාරුයි ඔබ කුසලේ රඳව ගන්න. හිතට විරුද්ධවම ලොකු බලපෑමක් කරලා තමයි කුසලයේ පිහිටවන්න ඕනේ. මේ භාවනා වැඩසටහනට ආවේ ලනු බැමි කීයක් කඩලාද ඔබ ආවේ? බැමි ගානක් කඩලා නෙමෙයි දාන්නේ. අල්ලලා බැඳලා තිබ්බු ලනු කීපයක් කපාගෙන නෙමෙයි දාන්නේ. යෝජනා කරලා තිබ්බනේ වැඩක් නැත්තම් නිදා ගන්න කියලා කියන්නද? අර යාළුවගේ ගෙදර යන්න තිබ්බ. අර වැඩේ කරන්න තිබ්බ. මේ වැඩේ කරන්න තිබ්බ කියලා දාලා තිබ්බ ලනු ටික. එය කපාගෙන බොහොම අමාරුවෙන් මේ වැඩසටහනට ආවා. දැන් ඔබේ මනස ඔබේ ප්‍රඥාව තියෙන නිසාම ඔබ මේක අවදීන් අහගෙන ඉන්නවා. මනසට තදින් වැදිච්ච මායයා වෙලාගත් චරිතයකට නම් මේ ධර්මයේ මෙහිරිනේ අහනකොට නිනියන් දෙන්නේ. ඈ වෙලාගත් කෙනාට නිනියන් දෙවිලක් ඇති වෙනවා. ඇති වෙනකොට පුළුවන් තරම් දුර වෙන්නයි බලන්නේ. ඉතින් ප්‍රඥාව තිබුණොත් තමයි රඳව ගන්න හැකියාව තියෙන්නේ. ධර්මයේ සුව වෙන්නේ සත්පුරුෂයාට. සතංහි සෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. සත්පුරුෂයන්ට ධර්මයේ ප්‍රිය වෙනවා, අසත්පුරුෂයන්ට ධර්මයේ අප්‍රිය. මේ පෙන්වන්න බෑ. එයාගේ මමත්වයේ දුරු වෙන කතාවක් කතා කරොත් එහෙම ශාල වශයෙන් පිළිගන්නට ඔබ ලොකු සටනක් කරන්නේ. පොඩි සටනක් නෙමෙයි, ජීවිතයේ වැදගත්ම සටන. ජය ලබන්න. ඔබ ඇදී යා යුත්තේ අනන්තේ කරා. රූපේ කරා නෙමෙයි. දැන් මෙතෙක් කාලයක් ඔබ ඇදී ගියේ කොහෙද? රූපේ කරා. ශබ්දේ කරා. තාමත් ඒ පුරුදු ගති ලක්ෂණ තියෙනවා. නමුත් අපි ප්‍රඥාව යොදවන්නේ කොහටද? අනන්තේ කරා. බැදී ආයුත්තේ අනන්තේ කරා. අනන්තේ පවතින්නේ කොතනද? එතන තමයි අකාලික බව පවතින්නේ. පැහැදිලිද? අනන්තේ පවතින්නේ කොතනද? එතන තමයි අකාලික. අනන්තේ කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? මොකද අනන්තේ කියන්නේ? හා? කෙලවරක් නැති. තව බලන්න. ඔව් නෑ, අතීතයක් අනාගතයක් නැත්නම් අනිවාර්යෙන් වර්තමානයක් නෑ. ඒකයි අතාර්ථය. මොකද මේ අනන්තය කියන්නේ? අනන්තය anu සීමාවක් නැති බව නොවේ. අනන්තය කියන්නේ සීමාවක් නැහැයි කියලා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒකම අන්තය. අනන්තය anu සීමාවක් නැති දෙයක් කියලා තේරුම් ගත්තොත් ඒක තමයි එයාගේ අන්තය. දැන් ඔබ මොකද කරන්නේ? දැන් ඔබට තේරෙන්නේ මේක. දැන් මොකද කරන්නේ? තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන්නේ නැහැ කියන පඩිය උඩට නැගලා තව පොඩ්ඩක් ඉස්සිලා බලන්න පෙන්නේ. ටික වෙලාවක් ගැඹුරින් මේ පිළිබඳව සම්මර්ෂණය දෙන්න. සමහර උදවිය වැරදි තැනින් ධර්මය අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ කියනවා. සමහර අය මේ සිතවිල්ල අල්ලගෙන සිතවිලි යටපත් කර කර ඉන්නවද? සිතවිල්ලට යටින් තියෙන සිතෙහි ඒක අමතක කරලා දානවා. එන්ස සිතවිලි කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. සිතවිලි තියෙනවා. සිතවිල්ලට යටින් තමයි ඔබේ දෘශ්‍ය මායාව තියෙන්නේ, චේතනාව කියන එක තියෙන්නේ. ඔබ දන්නවද දෙයක් චේතනාවකින් යුක්තව කරන්නත් පුළුවන්, චේතනාවක් නැතුව කරන්නත් පුළුවන්. එක එක චේතනාවෙන් කරන්නත් පුළුවන්. ඒක පුළුවන් නේ? දැන් අපි කියන්නේ මේ මහතින් අල්ලනවායි කියන එක චේතනා කීයකින් කරන්න පුළුවන්ද? ඩොක්ටර් කෙනෙකුටත් පුළුවන් අතින් අල්ලන්න. ඈ ඊට පස්සේ අම්මා තාත්තටත් පුළුවන් අතින් අල්ලන්න. යාළුවෙකුට ලිහෙලෙකුටත් පුළුවන් අතින් අල්ලන්න. බස් එකේ යනකොට නන්නාඳුරල කෙනෙකුට අතින් අල්ලන්න. දැන් තේරෙනවා නේද? එනිසා මේ ක්‍රියාවේ වැරදි නෑ. මොකද වැරද්ද තියෙන්නේ? චේතනාව. වැරද්ද තිබුණොත් තියෙන්නේ චේතනාව. ඒකද බුදුවරු ඒ මොන ක්‍රියාවක යෙදුණත් අර චේතනා කර්ම බලවේගයේ උපදින තැනින් ඒ චේතනාව සම්පූර්ණයෙන්ම විමුක්ති කරලා නැති කරලා තියෙනවා. චේතෝ විමුක්ති කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. චේතනාව කියන එකක් එන්නේ බුදු කෙනෙකුට. ඒ කියන්නේ පින්නතුනේ චේතනාව කියන එකක් එන්නේ නැති තැනින් නැගිටට පස්සේ ආගරදි කරන්නේ වැරද්දක් නැහැ. හිතාමතා වැරද්දක් කරන්නේ නැහැ. වැරදි වැරදිලා සරප්පු දෙකක් දාගෙන ගිහිල්ලා ඉද්දි ඉතින් ක්‍රියාවේදී පේනවා මගේ සරප්පු දෙක මෙයා දාන් ගිහිල්ලා තියෙන කියලා. ඇත්තට මේක වැරදි වෙලා වැරදිලා දාගෙන ගියොත් ඒක වැරද්දක්ද? නැහැ නේ. එයා දන්නේ නැහැ නේ. කවුරු හරි පෙන්නනකම් එයා දන්නේ නැහැ. මට එහෙම අපිට කාටත් සිද්ධ වෙලා ඇති, අපිට සිද්ධ වෙලා තියෙනවා. මගේ පස්සේ බලනකොට අලුත් දෙක මන් තියෙන්නේ නැහැ. ඒ වගේම තව පොඩ්ඩක් පරණ දෙකක් දාගෙන ගිහිල්ලා පස්සේ බලනකොට මගේ දෙක නෙමෙයි. එතකොට එතන චේතනාවේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාව තුළ වැරද්දක් පෙරුණා. හිතාමතා චේතනාවෙන් එතන දෙයක් කරලා නැහැ වැරද්දක් හැටියට. එනිසා චේතනාව පිහිටවා කටයුතු නොකරන තැන එතන වරදක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. එනිසා සිතුවිලි දුරු කරන වැඩ පිළිවෙලනේ. සිතුවිලි තියෙන වෙලාවට තිබුණා නැති වෙලාවට නෑ. යම්කිසි රාජකාරියක මොලේ එදෙව්ව දවසර බලන්න ඒ රාජකාරියට අදාළ කොච්චර සිතුවිලි පහළ වෙනවද කියන්නේ. ශාලවසෙන් පහළ වෙන හැබැයි රාජකාරිය නැති දවසර නිවාඩු දවසර ඒ විදිහ සිතුවිලි මොකවත් නැහැ. බොහොම සානසීලී වෙනවා. එහෙනම් බාහිර කාර්යතාවයන් වලින් ටිකක් මිදුනහම සිතුවිලි ප්‍රමාණය කොහොම අඩු වෙනවද? බාහිර අවශ්‍යතාවයන් වලින් තමගේ මනස නිදහස් කරගත්තම සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවා. සිතුවිලි ප්‍රමාණය කියන්නේ ඒ රාජකාරී මට්ටමත් එක්ක අවස්ථාත් එක්ක සිද්ධ වෙන දෙයක්. දැන් නිින්දට යනකොට නිදාගත්තාම සිතුවිලි තියෙනවද? සිතුවිලි නෑ. මොකද මොළේ නිද්‍රාවටපත් වෙන්නේ. ඒ චේතනාව තියෙනවා. එන්න චේතෝ විමුක්තියක් තියෙන කෙනෙක් බාහිර මොළෙනුත් නිද්‍රාවට පත් වුණාට පස්සේ ලොකු කායික විවේකයක ලොකු මානසික විවේකයක තියෙනවා. චේතනාව දුරු කරපු නැති කෙනෙක්, චේතනාව සම්පූර්ණ විමුක්තිගත කරපු නැති කෙනෙක් නිද්‍රාවටපත් වුණාම බාහිර සිතිවිලි පරම්පරාවේ නිද්‍රාවක් ඇති වෙනවා. ඒත් යටින් අර චේතනා බලවේගයේ පාවි පාවි තියෙනවා. ආයි මොලේ අවදියත් එක්ක අර චේතනා බලවේගයෙන් ලබා දෙන ශක්තිය ඉන්නවනේ රැලි වලින් මෙයා අවදි වෙනවා. බලන්න මහ පුදුම චේතනා ස්වરૂප වලින් හැදිච්ච මිනිස්සු අපිට මේ සමාජේ හවුෙන්නේ නැද්ද? බැලුවාම මහ අමුතු ගතියක් තියෙන පුජ්‍යලෙක්. සිසිම සජීවී ගතියක් නැති පුජ්‍යලෙක් අපිට මුණ ගැහෙනවා. හරිම බර වචන බර, හරි ද්වේෂ සහගත වචන තියෙන, දුෂ්ට සහගත ක්‍රියා තියෙන පුජ්‍යලෙක් ස්වභාවයක් අපිට සමහරලාට අහු වෙනවා මේ. එහෙම නැත්නම් බොහොම කාරුණික දයාපන්න අයක් තියෙනවා. ඒ චේතනාවත් විවිධ ස්වરૂප හැඩ ලක්ෂණ ගන්නවා. හැබැයි මොන හැඩේ හිටියත් එයා චේතනාව. දැන් සමහර අය හරි දැහැමි ලක්ෂණ ගන්නවා. තද බල ආගමික ස්වરૂපයක් ගන්නවා. ඒත් කොහොමද ගන්නෙ ඒක? චේතනාවෙන් ගන්නෙ. හැබැයි ඒ නිකන් හරි ඔහු ගත්ත ආගමික ස්වરૂපයට, ගත්ත දෘෂ්ටියට යම්කිසි කෙනෙක් අභියෝග කළොත් දැන්නොත් එහෙම එයා ඒ චේතනාවෙන් අවදි වෙනවා. ඒ කියන්නේ තදබල ලෙස යහපත් පුජ්‍යලයා කියලා කියන්නේ ඒක පැත්තකින් තදබල ලෙස අයහපත් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. මේ ලෝකයේ මිනිස්යාගේ තියෙන අයහපත් වීමට ප්‍රධාන කාරණේ තමයි හොඳ කෙනෙක් වීමට දරන උත්සාහය තුළ තමයි ඒ කුජලයා අයහපත් වෙන්නේ. දැන් ගෙදර හැමදාම මොනවහරි රණ්ඩුවක් තියෙනවා නේද? ඒ රණ්ඩුවේ ස්වභාවය මොකද්ද? එක්කෙනෙක් හරි වෙන්න යන එකනේ. මොන හරි වෙන්න යනවා? මහත්ය හරි වෙන්න යනවා. මේ හරි වෙන්න යන තැන තමයි දෙන්නම වැරදි වෙන්නේ. තේරෙනවද? ඒක ගෙදරක දෙන්නාම හරි වෙන්න යනකොට අසල්වාසීන් මොකද කරන්නේ? ඒ දෙන්නම වැරදි කියලා නම් කරනවා. ඒ දෙන්නම හරි සෞතු දෙන්නේ. කියනවද නැද්ද? කියන ඒගොල්ලෝ හරි ආචාර ධර්ම නැති දෙන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් හරි වෙන්න යන තැනම තමයි පින්නතට වැරදි වෙන්නේ. තදින් හරි කියලා ගත්ත දෙයක්ම තමයි ප්‍රචණ්ඩත්වයේ ත්‍රස්තවාදීත්වයේ මූල ධර්මය. මේ ආගම හරි, මේ දර්ශනේ හරි, මේ විදිය අපි පිළිපදින්න ඕන, මේක අපි ගන්න ඕන. බලන්න බුදුහාමුදුරුවෝ මොන තරම් ගැඹුරින් බල්ලද කියන්නේ ඇත්තේ. පරම්පරාවෙන් ආවට ගන්න එපා. පරම්පරාවෙන් ආව දේවල් ගත්ත ගමන් ත්‍රස්තවාදීන් බවට පත් වෙනවා. පොතේ තිබුණ කෙනාට ඔයකු ගුරුවරයෙක් කියන නිසා, රැවුල තියෙන කෙනෙක් කියන නිසා, කුණ්ඩේ වවාගත්ත කෙනෙක් කියන නිසා, බිම වාඩි වෙලා කියන නිසා, ලොකුවට පේන කෙනෙක් කියන නිසා, ටීවී එකේ පේන හාමුදුරු කෙනෙක් බන කියන නිසා කියලා පිළිගන්න එපා. තමන් ගැමුරු සම්මර්ෂණයකින් මේවා හරිද, මේවා වැරදිද, මේවා කුසල්ද, මේවා අකුසල්ද, තමන්ට කොයි විදියටද මේක සංවේදී වෙන්නේ, තමා මෙන්ම අන් අය ගැන කල්පනා කරමින්, අන් අය තමා හා ගලපා ගනිමින් ආත්ම සංවේදී භාවයකින් පූර්ණ විමර්ශනයකින් පරේක්ෂණයකින්ම ප්‍රත්‍යක්ෂතාවයකින්ම යමක් ගන්නට කල්පනා කරන්නය ආගමකින් ජීව නිසා ගන්නවා. මං හරිය සන්තෝෂ වෙනවා. ඒකට හේතුව තමයි මං කිසිම දෙවියෙක්ගෙන් පිහිට ලබන කෙනෙක් නෙමෙයිනේ. තන තමන්ට තමන් පිහිට කරගත්තා. තමන්ට තමන් පිහිට කරගත්තාම දැනගත්ත දේ තමයි තමන්ට තමන්වත් නැහැ කියලා. ඊට පස්සේ මම මිනිසුන්ටත් උපකාර වෙනස, දෙවියන්ටත් උපකාර වෙනස ජීවත් වෙනවා. ඒ අයිට තමයි කියන්නේ දේවාති දේව. තේරෙනානේ? දෙවියන්ටත් වඩා උසස් බ්‍රහ්මාති බ්‍රහ්ම. මන් දන්නේ ඒ බුදුමග ගමන් කරනකොට අපිත් එහෙම එතෙන්ට එන්නේ. අපිත් දේවාති දේව වෙනවා. අපිත් බ්‍රහ්මාති බ්‍රහ්ම වෙනවා. අනිත් එක දෙවියෙක් ඉන්නවා නම් දැක්කේ නෑනේ, ඇඩ්‍රස් නෑනේ ඔය කවුරුත් අදහන දෙවිවරුන්ට. ඔය ඉන්නවද දන්නේ නැහැ. ඉතින් මේ කෙසේ වෙතත් ඒ සියලුම දෙවියෝ ස්තුතිවන්ත වෙනවා ඇති, මේ මාව ප්‍රශංසා කරනවා ඇති. මොකද හේතුව මම ඒගොල්ලන්ට කරදර කරන්නේ. දැන් අපිට උනන් නිරන්තරයෙන්ම ඇවිල්ලා දොරට තට්ටු කරන, උදේට 10-15 වතාවක් ගෙදරට ඇවිල්ලා කචකච ගාලා කරදර කරන කෙනාට කැමතිද? මොන මූසලේද කියලා හිතනවා. මේ මිනිස්සුන් මොනතරම් කරදරයක්ද කරන්නේ කියලා හිතනවනේ. ඒ වගේ තමයි දවසට 4-5 වතාවක්, 10-15 වතාවක් දෙයියන්ට කන්නලව් කරන, කරදර කරන, යාඥා කරන මිනිස්සු සලගන්නේ දෙයියෝ කරදරයක් හැටියට. ඇයි යාට රෙස්ට් එකක් නැහැ, නිදා ගන්නවත් නැහැ නේ. ඒ වගේ නිරන්තරයෙන් එළවලා ඒ වගේ කෝටි ගාණක් කරදර කරනකොට මට පෙන්වන්නව බැරි ජාතිය මුන් කෙල්ල ඉවරලා ඉවර වෙන්න බෝම්බ ටිකක් පදිනවා ඒ රටවල් වලට. ඒකට හේතුව අර දෙයියෝ එවන්නේ බෝම්බ ටික. මොකද හේතුව මේ මිනිස්සු කෑ ගහලා කරදර කරනවානේ. ඒ නිසා නිහඬව තමන්ගේ පාඩුවේ තමන් වැඩ කරගෙන ඉන්නකොට දෙයියෝ කල්පනා කරනවා මෙන්න මේ මිනිස්සු තමයි බොහොම හොඳ. මට ඉරියර කරන්න, මට කරදර කරන්න, මේ මිනිස්සුන්ගේ වැඩේ මිනිස්සු කරගෙන ලස්සනට කටයුතු කරගෙන ඉන්නවා. මන් දන්නේ ඉන්නවනේ නේද? මම නෑ කියන්නේත් නෑ, ඉන්නවා කියන්නේත් නෑ. මොකද දැක්කනේ? එයා කොළ පාට හරි රතු පාට හරි නිල් පාට හරි සුදු පාට හරි කියන්න වෙන්නේ දැක්කොත්. ඒ නිසා මට මාව පේන නිසා මට මාව හදාගන්න පුළුවන්. මට මාව පේන නිසා හදාගන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මේ අදෘශ්‍යමාන ශරීර විශ්වය නෑ කියලා. මම කියන්නේ පුජේත් මිනිස්සෙක් කියලා උපදිච්ච කෙනෙක්, එයාගේ අර මනෝකාය තියෙන්න පුළුවන්, යම්සි ආත්ම ස්වરૂපයක තියෙන්න පුළුවන්. ඒක තියෙනවා, ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ජීව ශක්තිය යම් ප්‍රමාණයක තියෙනවා, ග්‍රහ ශක්තිය යම් ප්‍රමාණයක තියෙනවා. ඒ බුරු කතා ඒවයි කිසි ප්‍රතිඵලයක් නැහැ කියලා කියන්නේ එහෙම. ඒවයි යම් කිසි ප්‍රබල ශක්තියක් තියෙනවා, ආකර්ෂ ශක්තියක් තියෙනවා. ගහ ගහේ කොළේ ලැබෙන කිරණ වලින් ඇති වෙන ශක්තිය තියෙනවා. ඒ සුභාසුභ දර්ශනයෙන් බලපාන යම් යම් ශක්තියක් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් යවනුගමනය කළා කියලා නිවන් දකින්න බෑ. නිවන වෙනම සොයා ගන්න ඕන. මොකද ඒවත් මඩපවත්වා ගන්න එක බාහිරින් වුණත් කෙනෙක් වටිනවා. නිවැරදි කරගන්න එක. මොනවා කළත් අවසානයේ අපි තුල එකතු වෙලා තියෙන ඕන කුමක්ද? සාර්ථකත්වය, පූර්ණත්වය. ඔබ ජීවූ ජීවිත කාලය තුල මේ වන විට ඔබ පූර්ණත්වයට පත් වී සිටිනවාද? සාර්ථකත්වයට පත් වී සිටිනවාද? එයයි ඔබේ මනසින් ඔබ අසාධන ගොතු යුත්තේ. නැත්තම් තාමත් අර හැරව ගලන තුවාලයක් වෙනි මනසක් ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ තාමත් සරව ගලමින් තියෙනවාද? කොහොමද තුවාලයක් අරගෙන බස් එකේම යනකොට හරි පරිස්සම් කරගෙන මෙහෙම ඔය එන්නපා ළඟට එන්නපා තුවාලයක් තියෙන ඉන්නේ. ඉතින් සමහර අයගේ මනසත් එමය නේද? එන්නපා එන්නපා මෙතන මනස තියෙනවා. හරි පීඩාවෙන් සමහර අය ඉන්නේ මොන තුවාලයක් තියෙන්නේ මොන තත්ත්වේ වුණත් එයාගේ වේදනාවක් වෙදීන. ඒ නිසා මේ තුවාලේවත් කරන්න ඕන. මොකද්ද මේ තුවාලයක් කියලා තමන් තියාගෙන ඉන්නේ තවදුරටත්. තමන්ගේ මමත්වය. මමත්වය කියන තුවාලේ තියාගෙන ඉන්නෝ මමෙක් නෑ දෘෂ්ටියක්, මමෙක් නෑ සංකල්පයක්, මමෙක් නෑ වචනයක්. දැන් මමෙක් නෑ කිව්වහම මම නැති වෙනවද? මමෙක් නෑ කිව්වත් මම නැති වෙන්නේ නෑ. මමෙක් ඉන්නවයි කිව්වත් මම නැති වෙන්නේ නෑ. අපි වේදනාකාරී බව අපතුලින්ම ඉවත් කරන තුරු කොහොමද ඒක ඉවත් කරන්නේ? ක්‍රමයක් නැහැ. ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. එතකොට මොකද්ද ක්‍රමය? සියලු ක්‍රමයන්ගෙන් නිදහස් වීම. ඒක කරන්නේ කොහොමද? ක්‍රමයක් නැහැ. එක්ක මට පිස්සු නැත්නම් ඕගොල්ලන්ට පිස්සු. විමර්ශනය කළා ඒක තේරුම් ගන්න කොයි පැත්තෙන් ගන්නද? එන දෙන්නගේ කෙනෙකුට පිස්සු. නැත්නම් මේ වගේ නොතේරෙන අපබ්‍රස්ස කියනවා නේද? මිනිස්සුන්ට භාෂාව ඉක්මවා යන්න, ක්‍රියාව ඉක්මවා යන්න, දෘෂ්ටි ඉක්මවා යන්න, මේ විදිහට කසපහරවල් ගහනව හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. දැනුවත් වෙන්න පුළුවන්. ඕනම ආගමක දැනුවත් බවක් ඇති කරගන්න පුළුවන්. ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවයක් කරා ගමන් කරන ඒ මාර්ගයේදී ඊට වඩා වෙනස් වූ පරිණත ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතුයි. ඒ විශිෂ්ට දේශනාවක් විය යුතුයි. ඒ විශිෂ්ට අහුම්කන් දීමක් විය යුතුයි. ඒකාන්තයෙන් විශිෂ්ටයන් විසින් අවබෝධ කරගන්නා වූ දෙයක්. කොහොමහරි තේරෙන්නේ නැතුව හරි මේ ධර්මයේ කාලයක් අල්ලගෙන ගියාට පස්සේ ඒගොල්ලොම කියනවා, සාමාන්‍යයෙන් මොනෝ කළාද මොකක් වුණාද දන්නේ නැහැ. හැබැයි මගේ අර ඉස්සර තිබිච්ච ගති ඔක්කොම දැන් නැහැ. තරහා යන ගති නැහැ. ඇලෙන ගැටෙන ගැටි ඇති නැහැ. මනසේ තියෙන අර නළු ගතිය තිබිච්ච ගතිය නැහැ. වේදනා බර ගතිය නැහැ. මොකක් වුණාද අපි දන්නේ නැහැ. එහෙම තමයි ටික ටික හරි සබන් කැලල පාවිච්චි කරනකොට ඒක ෂේ වෙලා ගිහිල්ලා පොත්තම් බවට පත් වෙලා වාෂ්ප වෙලා යනවා. හඳුන් කැලලක් වුණා ටික කාලයක් කුරුච්චි කරාම මහ කොටයක් හරි නේද? දැන් ගෙවිලා ගිහිල්ලා ඒක නැති වෙනවා යනවා. අවසානයේ මනස නිරෝධයට පත් වෙන කපුරු පෙත්තක් පිච්චුවා වගේ. ඒ උදාහරණයට ගන්න කපුරු පෙත්ත. ඒ රොඩු ගොඩක් පිච්චුවා වගේ කියන බැරුව කපුරු පෙත්තක් පිච්චුවා වගේ කියලා ගන්නෙ ඇයි? ඈ? ඉතුරු නෑ, අලු නෑ, අලු නෑ, අලු නෑ. බුද්ධ කාලෙත් කපුරු පෙත්ත තිබිලා තියෙනවා නේ? කපුරු පෙත්තක් පිච්චුවා වගේ. අලු නෑ. අලු නැතුව මේක දුරන්නේ නෑ. කරලා කරන්න බෑ. කල්යාණ මිත්‍රයාගේ ධර්මයේ තියෙන බලය, ඒ බුදුරජාණන් වහන්සේ උදා කරගත්තේ ශ්‍රේෂ්ඨ සිද්ධාසේ සද්ධර්මයේ අපූර්වත්වයේ නිදහස් වීමක්, අපූර්වත්වයේ දුරු කිරීමක්, මේ ධර්මයේ තුල ගැටෙද්දී ඔබ තුල ඇතිවන ෂය වීම. එය හුදු සමතේකට සමත භාවනාවකට කරන්න බෑ. සමත භාවනාවකින් කරන්නේ බලහත්කාරයෙන් අරමුණක ගිලීම පමණයි. වෙන මොකක්වත් නොකරන අය ඒක හරි හොඳයි. මේ විදර්ශනාව තුලින් ඇති කරන සීලය අසංකාරිකයි. විදර්ශනාව තුලින් ඇති වෙන සමාධිය අසංකාරිකයි. විදර්ශනාව තුලින් ඇති කරන ප්‍රඥාව අසංකාරිකයි. මෙන්න නිර්වාණ මාර්ගය, පිරිසුදු නිවන් මාර්ගය. නිර්වාණය පිරිසුදුවම බැඳින් නැති වෙන මාර්ගය. මේක හරියටම කියන්න පුළුවන්කම ලැබුණ බුදුරජාණන් වහන්සේට අනිකුත් සියලු භාවනා වර්ග ප්‍රගුණ කරලා එතෙන්ට ආවේ. ඒ වලේ හැමෝම වැටෙන්න ඕනේ. දැන් අපි ත්‍රිවිධ සියලුම භාවනාවන් අධ්‍යයනය කරමින් තමයි මෙතෙන්ට ආවේ. මම ආයි අර මට වැරදිච්ච මාර්ගයන්වල ඔයත් යන්න ඕන කියලා මම තීරණය කරන්නේ. ඇත්තන්ට ඉතාම පිරිසුදුව ලැබිලා තියෙනවා. විචිකිච්ඡාවක් නැතුව මේක ප්‍රත්‍යක්ෂ කරලා ඉවර කරලා බලන්න ඕන කියලා මහන්සි වෙනවා. මේකට පැහැදෙන්නත් එපා. පැහැදෙන්න එපා. ඒ නොදැන පැහැදෙන එක හරි වරදක්. ඒක නොදැන වැහැදෙන එක හරි වැරදයි. එහෙම වෙන්නේ නැහැ. ඔබ කාගෙවත් දාමට පැහැදෙන්නේ නැතුව ඔබ තුලින් ඔබ අධ්‍යයනයෙන් ඔබේ මනස තේරුම් කරගන්න. ඔබේ මනස දුරු කරගන්න. මම ඔබට කිසිවක් අත්හරින්න කියන්නේ නැහැ. අල්ලා ගැනීමෙන් වළකින්න. ඒ හොඳටම ඇති එතන අතහැරීම සිද්ධ වෙනවා. ඔබ අල්ලා ගැනීමෙන් තොර වෙන තැන අතහැරීම සිද්ධ වෙනවා. අත්හරින්න කිව්වොත් මේක ලොකු ගැටලුවක් නේ. ඒක තමයි අත්හැරීම. අල්ලා ගැනීමෙන් වළකින්න ඒක තමයි අත්හැරීම. ඒ උදාහරණයක් වශයෙන් මේසි මත මේ තියෙන දේ කියනවා. අනේ බලන්න. අල්ලා ගැනීමේ වෙලකලා ඉන්නවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අත්හැරීම සිද්ධ වෙලා. අල්ලා ගැනීමේ යුක්ත වුණොත් ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ අත්හරින්න කියන කතාවක් ආයි කතා කරන්න යනවා. මොනවද මේ අල්ලා ගැනීම වලකින්න ඕන? රූපය, වේදනා, සංඥා, සංකාර විඥාන. ඕක ගොඩක් ඇතුලේ තෝරගන්න බැරි නම් සිත. මොනවද අල්ලගන්න හොඳ නැද්ද? සිත, මනස, දෘෂ්ටි, සංකල්පය කියලා කතා කරන වචන කියලා කතා කරන. කෙටියෙන්ම කියතොත් සිත. සිත අල්ලා ගැනීමක්ද? සිත අල්ලා ගන්න නැති කෙනාට දෘෂ්ටි අල්ලන්න බෑ නේද? සිත අල්ලා ගන්න නැති කෙනාට සංකල්ප අල්ලන්න පුළුවන්ද? නෑ, වචන අල්ලන්න බෑ. සිත අල්ලා ගන්න කෙනාට කිසි දෙයක් අල්ලා ගන්න නැති කෙනාට කිසි දෙයක් අල්ලා ගන්න බෑ. සිත අල්ලා ගත්තත් ඊළඟට සිතින් අරව අල්ලා ගන්න. එතකොට අහන දේ තමයි හඳුරන්නේ ඔහොම අතහැරියොත් මම නැති වෙනවා. ඇයි මම නැති වෙනවට කැමති නැද්ද? ඔබට දුක් දෙන්නේ ඔබ. ඔබේ මනස. ඔබ අපායට රැගෙන යන දූතයා ඔබේ මනස. ඔබ වේදනාවට පත් කරවන කෙනා ඔබේ මනස. අපි මොනතරම් වාසනාවන්තද මේ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. විද්‍යාත්මක යථාර්ථවාදී දහමක් මිත්‍යා දෘෂ්ටියෙන් පිරි ලෝකය තුල අපි මොනතරම් භාග්‍යවන්තයෝද? ඥාන ආගමිකයෝ පව මේ සද්ධර්මයේ හොරෙන් අහනවා. හොරෙන් ප්‍රගුණ කරනවා. ඒකට හේතුව ඔවුන් දන්නා ඔයගොල්ලන්ගේ ජීවිතයට පිහිට පිණිස පවතින්නේ සද්ධර්මය. මේකේ ආගමක් නෑ. මේකේ තියෙන විද්‍යාව. බුද්ධ ආගම තව වගේ අන්තවාදී ආගම නෙමෙයි. ඒක දහම. ඒකෙන් අදහස් වෙන්නේ අන්තවාදීන්ට යටත් වෙන දහමකුත් නෙමෙයි කියන එක. අන්තවාදීන්ගේ අන්තවාදී බවක් නැති කරන්නට පුළුවන් ධර්මයක්. ඒක අන්තවාදී නෙවෙයි, සාධාරණත්වයේ තුල පිටා. දැන් ලෝකයේ තියෙන හැම ක්‍රියාත්මක කරන හැම යුද්ධයක්ම අසාධාරණ යුද්ධ නෙමෙයි. සාධාරණය තුල පිටා යුද්ධ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ අයිති භූමියට පැහැදිලිව සාධාරණ විදිහට කුඩින් පැන්නොත් එහෙම හොරෙක්. එයාට විරුද්ධව ප්‍රයා කරනවනේ මේ ඇතුළේ ඉන්න කට්ටිය නේ. ඒක ඒක සාධාරණ පහර දීමක්ද? අසාධාරණ පහර දීමක්ද? දැන් එතෙන්ට කරුණාව දක්වන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ආන්න එකට තමයි මෝඩ කරුණාව කියලා කියන්නේ. එහෙමද? එදින්දක් කරුණාව දක්වන්න කිව්වොත් ඒ සාධාරණ කතාවක්ද ඒක? ඒක කිසිසේත්ම සාධාරණ කතාවක් නෙවෙයි. ඒකට කියන්නේ මෝඩ කරුණා. කරුණාවෙත් තියෙන මෝඩ ඒක සහ ඥානවන්තයෙක්. මෛත්‍රියෙත් තියෙන මෝඩ මෛත්‍රිය තියෙනවා. නිවැරදි මෛත්‍රිය තියෙනවා. ක්‍රියාවෙත් තියෙන මෝඩ ක්‍රියා දෙනවා. හරි ක්‍රියා තියෙනවා. සිතුවිලි වලත් තියෙන මෝඩ සිතුවිලි තියෙනවා. හරි සිතුවිලි තියෙනවා. ඒක ඒක තේරුම් කරගන්න. අ
අන්නේ ඒ වගේ ආධ්‍යාත්මික ප්‍රබල ශක්තියක් එක්ක නැගී සිටින ධර්මය තමයි එවකට සමස්ත ජනගහනයෙන් 180ක් බෞද්ධය බවට පරිවර්තනය වුණේ ඉතිහාසය. ඊට පස්සේ මේක ගන්ධාරූඪ වෙලා නොයෙකුත් අච්චාරු බවට පරිවර්තනය කළා. අමු පුතජනෙව අටුවා ලියලා සම්පූර්ණ අවුල් කළා. අවුල් කළාට පස්සේ ඉවරයි. ඊට පස්සේ බෞද්ධ අනන්තයි ඉතින් කැරි කැරි කියනවා. කවිකේ කියන සින්දු ගී කියා මල්තියේ තියෙනවා. තියන්න ඕන. බුදුහාමුදුරන් මල් ටිකක් නෙමෙයි මට කියන්න පුළුවන් නම් මම මුළු මහා පෘථුවේ බන්දේසියක් උඩ තියලා මම පූජා කරනවා. ඒ දුන්නත් බුදුහාමුදුරහයි මේ කලකූලියක් වගේ මේක මොකටද මට කියලා. මේ සංස්කාරක ලෝකෙම අතහැරලා මේ ලෝකෙම වැඩක් නැහැ කියන එකයි ආනන්ද මං කියන්නේ. මේ තලපුගුලියත් මට ඕනේ නැහැ කිය. ලෝක බෝලේ ගත්තාම ටිකක් තලපුගුලියක් වගේ. තේරෙනනේ ලෝක බෝලේ දුන්නත් බුදුහාමුදුරයි මේක මොකටද මට කිය. ඔබටත් මං මේ කියලා දෙන්නේ මේ ලෝකෙ අත්හරින්න නේද කියලා. එච්චර ඒ නිසා මම ලෝක බෝලේවත් කියලා දෙන්නේ යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන් දෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුරෝ පෝසන්. බුදුහාමුදුරන්ගෙන් අපි දෙයක් ලබා ගන්න එක තමයි බුදුහාමුදුරන් කරන ගෞරවය. තේරෙනනේ. දැන් බිල් ග්‍රේට් මහත්තය ළඟට ගිහිල්ලා අපි රුපියල් 1000ක් තිබ්බොත් එහෙනම් මොකද කියන්නේ? බිල් ග්‍රේට් මහත්තය ගියා ඔයාව ඔබ තියාගන්න මට ඉන්නේ කියලා කියනවද නැද්ද? එයා කියනවා මට ඇති වෙන්න තියෙනවා ඔයාව ඔබ තියාගන්න කියලා. දැන් මටත් සමහර අය දුන්නාම නම් ගන්නවා. ඒ වුණාට අගහිඟකම් තියෙනවයි ගොඩක් අඩුපාඩුකම් තියෙනවයි කියලා මට පෙනිච්ච අවස්ථාවන්වල මම ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක ඔයත් තියාගන්න මට ඕනේ මේ පේන්නේ හම්දුරන හැමදේම තියෙනවනේ. ආ තියාගන්න කියලා. දැන් හැමෝම ප්‍රතික්ෂේප කරනවා. නඩත්තු කරන්න බෑනේ. ඒ නිසා හැම එකම ප්‍රතික්ෂේප කරන්නේ. ගොඩාක් අගහිඟකම් තියෙනවයි කියලා කෙනෙක් ළඟ තවුනොත් එහෙනම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් මට තියෙන දෙයක් හරි මම දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම දෙයකින්ම පෝසත්. ඒ නිසා අපි චාලිත්‍රාක් හැටියට ප්‍රමාණවත් කරන්න ඕන. ඒකෙන් අන්ධ ලෙස කරලා නිකන් ඒකෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් හරි මට හරි වේවා ඔබ විදර්ශනා කරන්නේ නැතුව මේ ඉස්සරහා මල් තියේ තියා හඳුන් ගූරුපත්තු කර කර මාව අගෙව්වයි කියලා ඔබට පිටක් ලැබෙනවද? නෑ. ඔබ විදර්ශනා කළ යුතුයි, ප්‍රමාණයෙන් කළ යුතුයි. ප්‍රායෝගික විය යුතුයි. එහෙම නැතුව තමන්ට ඒ දේ පහළ වෙන්නේ ඔබ තනිව පරේක්ෂකේ. ඔබ තනියෙන් ඒ ගමන් මඟ ගමන් කරන්නේ දෙන්නේ කියන්නේ. නිවන් මඟ අනිවාර්යෙන් තනියෙන් ගමන් කරන්න ඕන. දෙදෙනෙක් එක මඟ යන්න එපා. ඔබ තනියෙන්ම යන්න කියන්නේ ඒකයි. ඒකේ බාහිර අර්ථයකුත් තියෙනවා, පරමාර්ථ අර්ථයකුත් තියෙනවා. ගෲප් එකක් හැටියට නිවන් දකින්නේ හත්සෙයින්ම පෞද්ගලිකයි. මොනවද අපි නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරලා කරලා මොනවද නිවන දකින්න තියෙන්නේ? නිවනේ දකින්න තියෙන්නේ පින්නතුනේ දෙවීම් නැති බව පමණයි. නිවනේ දකින්න තියෙන්නේ දෙවීම් නැති බව පමණයි. ඉතින් මේ විදිහට කියනකොට අර පාළි නිතරම සම්බන්ධ කරන්නේ නැතුව කට්ටිය හිතන්නේ මොකද? මේ බුද්ධ ආගම නෙමෙයි. බුද්ධ ආගමේ නිවන හොයාගන්න ඕන නම් යන්න කියලා බුද්ධ ආගමෙන් හොයාගන්න. කතෝලික නිවන හොයන්න ඕන නම් කතෝලිකෙන් ඒකේ නිවන හොයාගන්න. මුස්ලිම් නිවන හොයාගන්න ඕන නම් ඒකෙන් හොයාගන්න. මේ මම කතා කරන්නේ ආගමික නිවනක් නෙමෙයි, විශ්වීය පොදු තථාගත නිවන. ඒකේ ආගමක් නැහැ. මේ මා කතා කරන එකේ බුද්ධ ආගම නැහැ. ඒක බුද්ධ ආගමිකයෝ ඉන්නවනම් ඒකෙන් ගිහිල්ලා දකින්නේ. මම මේ බුද්ධ ආගම නෙමෙයි කතා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, පරමාර්ථය. බුද්ධ ආගම කියන්නේ වෙන එකක්. ඒකේ තියෙන ආගමික ලක්ෂණයක් තියෙනවා. පරමාර්ථයක් නැහැ. ඒකට තියෙන්නේ අහසේ මල් වරුසාවයි, අහස පුරා මල්, පොළොවේ මල් වරුසාවයි, පොළොව පුරා මල් කියලා අර කවි කීකින් ඉන්න තියෙන්නේ. මේ දර්ශනය තුළ ඊ ආගමනේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිම ශරීරයේ මුල් කරගෙන වන්දනා කරන පිරිස නෙමේ, අපපටිම ශරීරයේ මුල් කරගෙන අවබෝධය ඇති කරගන්න පිරිස. ඒකත් වන්දනා කරන පිරිස නෙමේ. සමහර අය එක එක තලයෙන් ගත්තනේ නේද? සම්මුතියේ තියෙන්න ඕන සම්මුතිය තුල අන්ධ වෙන්න හොඳ නෑ. පරමාර්ථයේ තියෙන්න ඕන පරමාර්ථය තුල අන්ධ වෙන්න හොඳ නෑ. මේ පරමාර්ථයක් වශයෙන් ලබා දෙන දේ එක තැනකින් වරද්දලා ගත්ත ගමන් එයා දෘෂ්ටිධාරයක් වෙනවා. දැන් බෞද්ධයන්ට දුන්නාම ලෝකෙ නිත්‍ය කරගන්න එපයි කියලා බෞද්ධය කරගත්තේ මොකද්ද? අනිත්‍ය කරගත්තා. බෞද්ධයන්ට කිව්වහම ලෝකෙ ආත්ම කරගන්න එපයි කියලා බෞද්ධය මොකද කරේ? ලෝකෙ අනාත්ම කරගත්තා. බෞද්ධයන්ට කිව්වහම ලෝකෙ සපයි කියලා ගන්න එපයි කියලා බෞද්ධය මොකද කරේ? ජීවිතේ දුක කරගත්තා. ඊට පස්සේ හැන්දෑවට මොකද කියන්නේ? සංසාරේ භවයේ දුක. බුදුගුණ සින්දු හොඳටම කියන්නේ මොන වගේ කාර්ය මොන කට්ටියද? ගංජකාරය ඩොක්කාරය තමයි ලස්සනම කියන්නේ. ඒ කියන්නේ ජීවිතේ දුකයි. දුකයි කියන සංවේගය තුළින් තමයි මිනිස් ජීවත් වෙන්නේ. මිනිසුන්ට තේරෙන්නේ නිට්ටය අතහැරියොත් අනිත්‍ය අතහැරෙනවා කියලා. මිනිසු තේරුම් ගන්න ඕනේ. මේ මේ කතා කරන්නේ සම්මතේ ආගමික අනුකූලව බැලුවොත් බුද්ධ ආගමෙන් බැලුවොත් වැරදි කතාවක්. තේරෙන්නේ මේ දාර්ශනික මට්ටමින් බැලුවොත් එතරම් මේකේ තියෙන හරි තේරුම් ගන්න බුද්ධ ආගමට අනුව බැලුවොත් මම වැරදි, සම්පූර්ණ වැරදි. බුද්ධ ආගම එහෙමක කියලා නැහැ නේ. අපිට කියලා තියෙන්නේ නිට්ටය අතහැරලා අනිත්‍ය අල්ලගන්න කියලා. අනාත්මය අපහැරලා අපිට කියලා තියෙන ආත්මය අපහැරලා අනාත්මය අල්ලගන්න කියලා. හ්ම්? සප අපහැරලා දුක අල්ලගන්න කිව්වා අපිට. නමුත් දර්ශන වේදයේ තුල දාවහම අනිත්‍ය අපහැරෙන ගල, නිට්ටය අපහැරෙන ගල, අනිත්‍ය අපහැරෙන. ආත්මය අපහැරෙන ගල, අනාත්මය අපහැරෙන. එිරවස්සේ සප අතහරින කල දුක අතහරින. ඉතින් මගෙන් අහුවොත් ඔබ පිළිගන්නේ අනිත්‍යද දුක්ඛද අනාත්මද නිත්‍යද සුඛද ආත්මද කියලා වුණ මට කියන්න තියෙන ඔය දිත්තේම මම පිළිගන්නේ. ඒකට හේතුව මම කියලා කෙනෙක් නැති නිසා. කතා කරන්නේ කවුද? මම නෑ. පැහැදිලිවම දන්නවා මේ කතා කරන්නේ මන් නෙමෙයි කියලා. ඔබ මොන තරම ඥානවන්තව නැගී සිටිනවද ඒ තරමට මගේ මුයින් වචන පිට වේවි. එයිසම් මයික් එකක් නෙමෙයි මම බබල් එකක් හැටියට ඉන්නවා. හරින් විශ්වයෙන් ගලාගෙන යන දේ මුයින් ඔබට ශබ්දයක් හැටියට පිට වෙනවා. කැඩපතක්සේ සේවයේ සලස. අනුන්ගේ අදපුද බලා ගන්න තේල දෙන්න ඔය නයිකොත් තැංගලට ගියාම ඒ තැංගල තියෙන කැඩපතක් කියලා ඇයි කියලා තියෙන නේද? කැඩපතක්සේ මෙනේ හිටන මොකද කැඩපතින් කරන්නේ? එනේ එන කෙනාට තමන්ගේ අද හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ තියෙන්නේ ඒකයි. තමන්ගේ ඇදී හදාගෙන යන්න පුළුවන්. ඔබ තියෙන ඔබ ළඟ තියෙන දේ කළමනාකරණය කරගෙන නිවැරදි ලෙස පමුණවා ගැනීම පමණයි තියෙන්නේ. මෙහින් කිසි දෙයක් ඔබට ගන්න නැහැ. ධර්මයේ කොස්සක් වෙන්නේ. කොස්ස මුකුත් ඉතුරු කරලා යන්නේ නැහැ. තියෙන කුණු ටික අසුභාගෙන යනවා. ඒක ඒකේ තේරුම. ඈ ධර්මයේ ඉදලක් වෙන්නේ. ඉදල මුකුත් තියලා යන්නේ නැහැ. පොළවේ තියෙන මේ කඩදාසි කොළ ටික අතු ටික අතුගාමුන යනවා. ධර්මයේ වරක පාපිස්සක් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ යටහත් පහත් කතියක් නෙමෙයි. කකුල් දෙක පිරිසිදු කරගෙන යට යන්න තියෙන්නේ. ඒක ස්වභාවිසි මොකක් දෙයක් ඔව අරගෙන යන්නේ නෑ. ධර්මයේ උරුමක් වෙන්නේ. ඒකට වෙන්න බැරි කෙනෙකුට ඒකට වෙන්න තියෙනවා. ධර්මයේ ගුවන් යානයක් වෙන්නේ. අපි ගුවන් යානේ තියෙන දේවල් කිසි දෙයක් අරගෙන එන්නේ නෑ. අපි ගන්න ඒක ගුවන් යානේ නැගලා එහා පැත්තට ගියා. බස්සයි ගියා. ආයේ ගුවන් යානේ ගැන අපි මොකුවත් දන්නේ නැහැ. කාටද අයිති, කවුද සර්විස් කරන්නේ, කවුද බලන්නේ, මොකක්වත් අපි දන්නේ නැහැ. ඉතින් ඔබේ රකවරණය සලසා ගන්නට තියෙන යානාවක් වරුවක් ධර්මය. ඔබට ඔබ ආදරය කරනවා නම් ඔබ ඔබ හදා ගන්න අපේ දේ පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ප්‍රතික්ෂේපේ මම පිළිගන්නෙත් නෑ, අනුමැතිය මම පිළිගන්නෙත් නෑ. මොකද හේතුව ඔබ විසින් ඔබ නිවැරදි වෙනවා විස මේ දේට අනුමැතියක් හෝ ප්‍රතික්ෂේපයක් ලබා දීම මෝඩකමක්. මොකද හේතුව මේ පිට වෙන්නේ මගේ හඬක් නෙමෙයි. ඔබත් ඉන්නව නම් මම අසනවා කියන තැනින් එතනින් ඉක්මෙන් නුවණින් බලන්න. ක්‍රියාවට නොඇටෙන්න, සිතුවිලි තියෙන්න අරගෙන චේතනාව දුරු කරන්න. ඔබ ඔබ නොවන්න කිසිවෙකු නොවන්න. ලෝකයට පිළිබඳව කිසිදු තීන්දුවක් තීරණයක් ගැනීමට ඔබට අයිති නැත. වෙන කෙනෙකුට දායිතයක් නැත. මක් නිසාද? ස්වභාව ධර්ම යන ස්වභාව ධර්මයි. ඒට අයිතිකාරයෙක් නැත. මේ ලෝකයේ ඇති එකම දෙය වෙනස් වීමයි. ඒ නොවනස් වන දෙයක් නොවේ. වෙනස් වීමත් කැමැති පරිදි වෙනස් වෙනවා. නොවෙනස් වන එකම දේ වෙනස් වීම නෙමේ. එක පූර්ණත්වයට පත් වෙලා මදියේ වචනේ නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි කියලා කිව්වට වෙනස් වීමත් වෙනස් වෙනවා. ඒ ගැන තීන්දුවක් දෙන්නත් අපිට බෑ. වෙනස් වීමත් වෙනස් වෙනවා. හරියට පළක් නැති දෙයකට මහන්සි වීමක් වගේ. පළක් නැති දෙයකට මහන්සි වුණා අවසානයේ මොකද කරන්නේ? නිහිස් සතින් ඒක අත්හැරලා දාලා යන්නේ. ඒ නිසා මිරිඟුව පස්සේ දුවනවා වගේ කියලා උපමාවක් තියෙන ධර්මයේ ඒකයි. පළක් නැති දෙයකට මෙහෙස වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? ප්‍රතිඵලයක් නැතුව මැරෙනවා. මිනිස්සු මේ ලෝකේ බහුතරයක් මැරෙන්නේ පූර්ණත්වයට පත් වෙලාද? පූර්ණත්වයටපත් වෙලා නෑ, හති වැටිලා මැරෙන්න. ඒ නිසා ඔබේ මනසේ අම්මාකාරයක හිතාගෙන ඉන්නවා නම් ධනය තියෙනවා, දරුවෝ ඉන්නවා, බලය තියෙනවා කියලා ඒ බොරු කතාවක් එක බාහිරින් තියෙන්නේ.
මගේ ආධ්‍යාත්මයට පිට වෙන්න ධනයටත් බලයටත් පුජ්‍යලයන්ටත් ඥාතීන්ටත් මෙලතලවලටත් නෑ නෑ කියලා කියලා දෙන්න. මනසේ හුලම් බස්සන්න ඕන. අපරේ එක තේරෙනවද? මනසේ ඉදිමිලා ඉන්නේ. අපි කියන්නේ සමහර වෙලාවට ඒ මනසේ හරි ඉදිමිලා ඉන්නේ කියලා. ඒකට හේතුව යම් යම් දේවල් වලින් ඉදිමෙනවා. එයා යතුරු කට්ටෙන් ඇල්ල හුලම් බස්සන. ඔබ ස්වේච්ඡාවෙන් කරගන්න ඕන. ඊට පස්සේ නයිනන්ද දැන් අපි හුලම් බැස්සහම අනිත් ඉදිමිච්ච අය ඇවිල්ලා අපිට අභියෝග කරනවා. ගෙම්බොත් ලොකුවට කුඹගෙන ඔය ඉන්නවා තාර පාරවල් ලයිනේ. වාහනේ මෙයන් පාරවල් ලයිනේ. නේ පුම්බගෙන පුම්බගෙන ඉන්නවා. ටොක් ගාල සත්‍යයක් කියන ඉච්චරයි. ඒ නිසා පුම්බන් ඉන්න ඔක්කොම දිහා බලන ඔයත් අර පාරයි ඉන්න ගෙම්බෙක් වගේ තමයි ඔක්කොම පුම්බන් ඉන්නේ ටොක් ගාල කොහෙලා හරි අය. ඒ පිම්බුනේ කොහොමද? හිස් බව කියන්නේ. ඇතුලේ තියෙන හුලක්. ඒකනේ පෙන පිටක් වගේ කියලා කියන්නේ. පෙන පිටක් මෙහෙම පිපිලා තියෙනවා ඒ කාලේ. බැලුම් බෝල පාවිච්චි කරාද නැද්ද මන් දන්නේ නැහැ. මේ පෙන පිටක් අර හුලඟින් පිරලා තියෙන කුපුරල ගියාම කුපුර. බැලුම් බෝලත් එන්නේ. කුපුරල ගියාම කුපුර. මනස තුලත් ඒකයි. මනසෙත් එහෙමයි. මනස තුලත් මේ පිපිලා ඉන්නවා ඒක බැලුවහම ඇති දෙයන්නේ. මගේ ඉඩමේ කියලා හිතන බැලුවාම හුලන් විතරයි මොකක්වත් නැහැ මගේ ඉඩමක් නැහැ මේ ඉඩමට කෝටි ගාණක් අයිතිවාසිකම් කියලා තියෙනවා මේ වෙනකොට මිනිස්සු තමන්ගේ ඉඩමට ගිහිල්ලා අහලා බලන්න ඒ පොලෝ කතා කරලා ගියයි කන දිහා අහලා බලන්න මේ ඉඩමට කීක දෙනෙක් විතර අයිතිවාසිකම් කියලා තියෙනවා අයියෝ ගණන් කරන්න බෑ මේ ලංකාවේ ජනගහනයට වඩා කොටසක් මෙතනම ජීවත් වෙලා ඉන්නවා කියලා කියනවා අර ඩයිනසෝරෝ ඉන්න කාලේ ඉඳලා හිටියනේ මිනිස්සු තව අනාගතයේ කී දෙනෙක් මේක වාසභූමිය කරගනීද විවිධ ආගමික ජාතික දෘෂ්ටිධාරී අප්‍රමාණයි බුදුදහමෙන් ඇති කරන්නේ ඍණාත්මක අදහසක්ද මේ විශේෂයෙන් මගේ දේශනම නෑ පියවරෙන් පියවර සිදන අලුත් පුජ්‍යලයක් නැවුම් මිනිසෙක් මිස ඍණාත්මක සංකල්පයක නතර වෙලා ඒ වත්තයි ඉන්නේ මට දැන් දැන් සමහර අය සමහර වැඩ කරන්නේ නැලු තණ්හාව ඇති වෙයි කියලා. ඔව් හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. මම හරි බයයිලු මේකට වැඩ කරන්න තණ්හාව ඇති වෙයි කියලා. ඒ මොන් පිස්සුවද? තමන්ගේ වෘත්තීමේ පසුබිම සහ යථාර්ථය කියන්නේ එකක්. ප්‍රවත්ම කියලා. ඒක සම්මුතිය තමයි. දැන් කෙනෙක් මට මොදලක් පරිත්‍යාග කළා ඒක මට කරපු පරිත්‍යාගයක් නෙමෙයි මම හොදටම දන්නවා ඒක. ඒක මට ලැබිච්ච මොදලක් නෙමෙයි මම බණකට ගියාම මොදලක් පරිත්‍යාග කරාම ඒක මට හම් වෙන සල්ලියක් නෙමෙයි. ඒකේ මම කොටසක් දෙනවා සෙඩ් එකට, තා කොටසක් දෙනවා ඩ්‍රයිවර්ට, තා කොටසක් ඉන්ෂුරන්ස් වලට මොනව හරි දෙන්නට කිව්වම සම්මන්නේ. තේරුණාද? ඊට පස්සේ ආයතන දෙකෙන් සල්ලි දෙනවා. ඒක ලයිට් බිල් ටික ගෙව්වා, වතුර බිල් ටික ගෙව්වා, තව සංවර්ධන කටයුත්තක් තිබුණොත් ඒවට ගෙව්වා, කැඩිච්ච භාණ්ඩයක් තියෙනවා නම් ගෙනා, ඒක මම නෑ. තේරුණාද? සිවුරත් තිබ්බහම ඇඳලා, සෙරප්පු දෙකක් ගත්තා, තවුරු කන විදිහේ දාන පිඟානක් වළඳුවා, පාත්‍රයක් වළඳුවා, ඒක මම නෑ. සම්මුතියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පරමාර්ථයක් නැහැ තිබුණත් එකයි නැත්ත් එකයි. ඒක අදහස් වෙන්නේ නැති වෙන්න ඕන කියන එක නෙමෙයි කරගෙන යන දේ ශක්ති ප්‍රමාණයෙන් කරගෙන යන්න. සෑම කෙනෙකුටම වෘත්ති අවශ්‍යතාවයක් සහ පරිපාලනය මුදලක ඒ වගේම දාන්නමය භෝගමය වටිනාකම ජීවිතේ තියෙන්න ඕන. ඒක සම්මුතිය.
සම්මුතියට අදාළ සම්මුති ජයග්‍රහණ ලබන්න, පරමාර්ථයට අදාළ දර්ශන පරමාර්ථය තුල ලබන්න. මේ දෙක එකට කවලම් කරන්න ගිහලා පස්සේ ඇවිල්ලා මට දොස් කියන්නේපා.
පරමාර්ථයෙන් ඔබ සියල්ල අතහරින්න ඕන. තම දොහිතුවක්වත් තියාගන්න බෑ. සම්මුතියෙන් ඔබට ඒ වෙලාවට ඒ වගේ දේවල් ඕන. දැන් බුද්ධාගම සල්ලි අත ගන්න එපයි කියලා කිව්වම දැන් අපේ මේ සමහර සායනාසලේ මම පුරුදු වෙලා ඉන්න කාඩ් එක පාවිච්චි කරනවා. හොඳයි මේ සිම්පල් තමයි.
ඒ වගේ ඉතින් අර මෝඩ වෙන්න ඕනේ නැහැ. ඉතින් කාඩ් එකේ තියෙන සල්ලි සංකේතයක් නම්බරයක්, මුදල් සල්ලි වලේ තියෙන සංකේතයක් නම්බරයක්.
නැහ හරි මෝඩ වැඩ කරන්න අපි අය හරි දක්ෂයි. මමත් කාලයක් මේ බස් ටිකට් වලින් ගිහලා තියෙන සීසන් එකේ. හාමුදුරුවන්ට තියෙන භික්ෂු සීසන් එකක් තියෙනවා. ඉතින් සීසන් එකෙත් තියෙන්නේ රුපියල් 50යි කියලා එහෙම ගන්න තියෙනවා. 75යි කියලා ගන්න තියෙනවා. ඉතින් සල්ලි කොලෙත් තියෙන්නේ ඒකමනේ. ඒකත් රුපියල් 10යි කියලා ගන්න තියෙනවා. මුලේ සෞතු වෙච්ච පිරිසක් ඉන්නේ කියලා තේින්නේ නැද මේ රටේ? ඈ සල්ලි අත ගන්න හොඳ නැහැ බස් ටිකට් එක පාවිච්චි කරන්න ඕන.
අතිශයින්ම මොලේ ගන්නක් කරලා
මන් දන්නේ මේ ඔය කියන්නේ මගේ නරක වෙලාද කියලා නන්නේ. කියලා දෙනවද? මම දකින්නේ මොකක්ද මේ තීරුව මේක කියලා. මොනවද මේ කරන්නේ? මේ චින්තනයේ දුර්වලතාවය. දර්ශනයේ තියෙන ප්‍රාථමික මට්ටම තමයි බෞද්ධ ජනතාවගේ තියෙන පෞරුෂය, දර්ශනය, චින්තනය කඩා බිඳ දාලා තියෙන්නේ. යම් ඍණාත්මක බවක් අරගෙන ජීවිතවලට ඇතුල් වීමම තමයි පිළිලාගේ නැගී සිටීම අභිමානවත් බව නැති කරලා දෙන්නේ. අපිට කියන්නේ ඒකනේ. නැගී සිටින්න එපා. ඈ වැඩි හිටියෝ කියන දේ අහන්න කිව්ව මොන වුන් කතාවක්ද ඒක? ඈ වැඩි හිටියෝ කියන දේවල් අහන්න ඕන කියන්නේ. වැඩි හිටියෝ හැමෝම වැඩි හිටියෝද? ඊට පස්සේ කියන දේ අහන්න ඕන කිව්ව. මොකද ඒකත් වුන් කතාවන්නේ. කියන දේ අහන්න ගියොත් එහෙම කොහොමද වෙන්නේ? ඒගොල්ලෝගේ අලුත් ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහනේ. කියන දෙයට වඩා දෙයක් ඔබ හිතපංකොලෝ කියලා අපිට කියන්නේ නැහනේ. ඊට පස්සේ කරන්න බැරි වැඩ නොකර හිතපංකොලෝ කියලා කිව්වා. ඒකත් එහෙම කරන්න බැරි වැඩ නොකර හිටියම නිර්මාණශීලී වෙන්නේ නැහැ, මිනිස්සු දියුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ වැඩි හිටියන්ට ගරු කරන්න කිව්වා. ඒ කියන්නේ හැම කෙනාටම එයා ගරු කර ඉන්න ඕන. ඊට පස්සේ යටහත් පහත් පැවුතුන් තියෙන්න ඕන කිව්වා. අහල බලන්න කවුද මාව යටත් කරගන්න කැමති? කාටද මම යටත් වෙන්න ඕන? ඒ බුද්ධලේ මහ නපුරෙක් නේ. කවුරු හරි මම ඔයත්තන්ට උගන්වන්නේ නැහැ නේ කවදාවත් මේ අපිට මේ යටහත් පහත් පැවතුම් තියෙන්න ඕන කියලා. මං ආස නැහැ යටහත් පහත් පැවතුම් නෙමෙයි ඕන. උසස් විශිෂ්ට කරතෝ. දැන් මොනවා හරි වැඩක් හරි කරනකොට පස්සපැත්තට වැඳලා යන්න ඕනේ. ඒ වන්දින වෙලාවට වැඳාම ඇති මට හරි කරදරේ වැඩක් කරන වෙලාවල ඒ දින වෙලාවල වන්දින්නේ බෙල්ල පෑගේ. අය එහෙම එක දවසක් වුණා. කතා කර කර ඉඳලා ඉවරලා මම ඉස්සරහ අඩියක් තිබ්බ තාවුනේ බෙල්ල පෑගේ. එක්කෙනෙක් එතන වැඳලා. ඒ ආචාර්ය කියන එක මේ දණ්ඩනම් දන ග්‍රහල ඔළුව බිම තියලම නෑ. ඒක ඔබේ හදවතේ තියෙන එක චුට්ටක් මෙහෙම කළා ඔන්නෝම ඔළුව පාට් කරත් ඇති. දැන් මාර චීන ජාතික පිරිසක් එවපුව වේදාසයම වුණා. ඔවුන් තනි අතින් මෙන්න මෙහෙම එක අතකින් වැඩ කරනවා නම් ප්‍රොසෙස් එකක් හරි මක් හරි තියෙන තනි අතින් මෙහෙම කළා මෙහෙම කරා. එක අතයි තියෙන. ඒක තමයි ඔබේ වන්දනාමය ආචාර ක්‍රමය. මොකද මේ හැම දෙයකින්ම දැක්කේ මොකන්ද? ගෞරවය. හැම තැනම ධනෙස් පොල් කට්ටගෙන වෙනකන් දන ගහ ගන්න ඕනේ. අපි හිතන්නේ මේ ලොකු නමස්කාරය තමයි දන ගැහුවා. ඒක නෙමෙයි. හදවතේ තියෙන්නේ දර්ශනේ තියෙන්නේ කකුල් ඉඹලා අල්ලගෙන මේව කරලා එහෙම කරන්න ඕනේ නැහැ. මම ඒගොල්ලෝ හොඳට දැකලා තියෙන ඔය කොළඹ එහෙම මේ හාමුදුරන්ට හොඳට අටපිරිකර දීලා කකුල් දෙක ඉඹලා මේ වඳින මේ අනිත් පහුවෙන්ද මොකක් හරි උගුලා හාමුදුරන්ටම දානවා මේ මිනිස්සු. දැන් ඔබට තේරෙනව නේද? ගෞරවයේ තියෙන්නේ මේ කාය ස්වරූපේ නෙමෙයි, ඒක හදවතේ තියෙන්නේ. එතන තියෙන අය මට වැදගත්. එහෙම නැත්නම් මේ දන ගගහ දනිස් පොල් කට්ට ගවා ගන්න අය මට වැදගත් නැහැ. බුදුන් වහන්සේට නමස්කාර කිරීමත් ඒකමයි.
නිකන් දන පොල් කට්ටක වෙනකන් මේ ඔළුව ගෙවෙනකන් අල්ලපිය වෙනකන් බිම තියාගෙන ඉන්න එක නෙමෙයි. දැන් සමහර ආගම් වල එහෙම නේ. මේ නළලේ මේ පැල්ලම් පව හිටලා තියෙන ගෙවිලා. ඒ කියන්නේ ඒ තරමට නළල බිම ගහලා. ඉතින් මිනිස්සු මොන තරම් අන්ධද දන පොල් කට්ට ගෙවිලා. එහෙම නෙමෙයි විශිෂ්ට මිනිස්සෙක් වන්න. විශිෂ්ට දර්ශනයක් ඇති කරගන්න. විශිෂ්ට ආකාරයෙන් කල්පනා කරන්න. එකම ක්‍රමවේදයක් එකම න්‍යායකට කොටු නොවුණු විචාරශීලී බුද්ධයෙක් ඇති මොහොතින් මොහොත මොහොතින් මොහොත මොහොතින් මොහොත අලුත් වෙන නැව වෙන මිනිස්සෙක් තියෙන. දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටියක් නැති කෙනා නිරන්තරයෙන්ම හිස්ව සිටිනවා, නිදහස්ව සිටිනවා. ඒ වෙලාවට මේ මාතෘකාවත් එක්ක, මේ පරිසරයත් එක්ක, මේ ස්වභාවයත් එක්ක තමයි යා අවදීන්නේ. ඒකට කියනවා ක්‍රියාසිත කියලා. ගුණ කරගත්ත දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනෝනේ. ඔබ වහන්සේ නෝට්බුක් එකක් තියාගෙනද බණ කියන්නේ කියලා අහනවා. ඒ කියන්නේ සැකස්මක් කරගන්න ඕද කියලා අහනවා. ඊළඟ දවසේ බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මේ සියලු ලෝකයේම ස්වභාවය දකින බුදුරජාණන් වහන්සේ ඒ මොහොතට ඒ මොහොතට අලුත් වේ දේශනා කරා. දැන් මේෙන් ඔබට අහගෙන ඉන්න නෙමෙයි හොඳ පණිවිඩයක්, ඔබේ ආධ්‍යාත්මය වෙනස් කරගන්න පණිවිඩයක් මෙතන ලබා දෙන්නේ. මොකද ඔබ හැම විටම නැවුම්ව සිටිය යුතුයි, නැවුම්ව පිළිතුරු සාගත යුතුයි, නැවුම්ව පිළිතුරු ලබා දිය යුතුයි, නැවුම්ව දැකිය යුතුයි. මතකයෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි දර්ශනයෙන් වැඩ කරන කෙනෙක්. උගදුන්ගේ බුද්ධි මට්ටමේ යම් කිසි අසමතුලිතතාවයක් ඇති වෙනවද නැද්ද වයසට යන යෑමත් එක්කම ඇති වෙන. ඒගොල්ලන්ට මතකේ මේ ඔක්කොම නැහැ. මොකද අනුන්ගේ මේ පුන්නක් උනේ ඇද්දේ නෑ. උගත්තු කියන්නේ එතන ඉන්නේ සමාවෙන් එහෙම කිව්වට. නමුත් ඉතින් උගතුගෙන් අහලා බලන්න උගත්කම පීඩාවක් නෙමෙයිද කියලා. මෙතනත් ඉන්නවනේ ගොඩාක් පොතපත එහෙම කියලා කියන ආල බලන්න පැහැදිලිවම කියන උගත්කම කියන්නේ මහා පීඩාවක්. යථාර්ථයක් නැති උකහාගත්ත මතකයන් ගොඩාක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඔය උගත්තු කියන කට්ටියගේ අමුතු චරිත ලක්ෂණයක් තියෙනවා. කිසි ප්‍රබෝධමත් ගතියක්, ඉනායන ගතියක් හරින්නේ නැහැ නේ. කන් කඩාවැටලා, ඇස් කඩාවැටලා එන්නේ මෙහෙම ඉන්නේ. මාචාරුරුවනේ ප්‍රබෝධමත් ගතිය නෑ, නැවුම් ගතිය නෑ. එනිසා බුදුහාමුදුරුවෝ තේරුම් කරලා දුන්නේ අර අන්ධ භාවය තුළ ඉඳගෙන දහසක් කරුණු මතක තියා ගන්න හරි ඉගෙන ගන්න හරි නෙමේ. ඇස් ඇර ගැනීමෙන් ඔබට ලෝය සියල්ල දැකගත හැකිය. ඇස් හරි ධම්ම චක්ෂුෂය පහළ වෙන්න ඕන. ධම්මස පහළ වෙන්න ඕන. ධම්මස ලෝකේ සත්‍යාකාරය දකින්න හැ පහළ වෙන්න ඕන. ඒ ඇහැ පහළ වෙච්ච නැති ඔක්කෝම අර පුතඤ්ජන භාවයෙන් මමත්වයෙන් වෙලිච්ච අය ඔක්කෝම අන්දු. සම්බේ පුතඤ්ජන මතකාන්දයි. මුතු භාවයකින් ඉන්න, අන්ධ භාවයකින් ඉන්න. ඒ නිසා අන්ධ පූජා විදි, අන්ධ වන්දනා විදි, අන්ධ ආගමික ප්‍රතිපatti, අන්ධානුකරණ ක්‍රමවේද අනුගමනය කරන්න මොකද වෙන්නේ? හැමෝම හරිම දක්ෂයි. එහෙම වෙන්නේ. අන්ධානුකරණ භාවයෙන් කටයුතු කරන්න එපා. එහෙමනොත් මේකට පින් සිද්ධ වෙනවයි කියලා කියපු ගමන් මොකද වෙන්නේ? ඕ කුකුළු 100ක් පූජා කරන්න නෝනට අපායෙන් බේරෙන්න පුළුවන් කිව්වොත් එහෙම කුකුළු 100ක් කියලා පූජා කරන්න. හරකෙක් කපන්න ඕන, මේකට වැඩේ හරියන්නේ නැහැ, මේකෙන් වස් දොස් යන්න කිව්වොත් උන් හරකෙකුත් කපනවා. කෙරෙනවද නැද්ද වැඩේ? කෙරෙනවා. දැන් ඒ කාලේ අන්ධ භාවයෙන් හිටපු ඒක ඉතිහාසයක මේ පීතෘඝාතක රජ කෙනෙකුට කිව්වා ඔබට මේ පීතෘඝාතක රජ මේ පාපයෙන් මිදෙන්න නම් සංඝරත්නය සියලුම දෙනා මරන්න ඕන කිව්වා. මහා සංඝරත්නය ඔක්කොම කැටි ගාලා දැම්මා. සංඝරත්නයෙන් ගිහිල්ලා ඇහුවාම සංඝරත්නය කිව්වා ඔබට මේ අනන්තරීය පාප කර්මෙන් බේරෙන්න බෑ කිව්වා. කපටි අහු වුණා හොඳ ඉන්දියාව පැත්තෙන් කපුවෙක්.
කපුවා ගුවා සංගරත්නේ ඔක්කොම කැටි ගැහුවොත් ඔය පීතුරු ගහතේ ඉඳාස් වෙනවා කියලා. මොකද මේ මෝඩ රජා කරේ සංගරත්නේ ඔක්කොම ටික ලංකාවේ නැති වෙන්නේ. ඉතින් මේ දැනගන්න පැරමු මහරහතන් වහන්සේලා වුණ සත්‍ය පාවිච්චි කරන්න ඕන විදිය දැනගන්න ඕන. දැනගන්න ඕන මේ මිනිහට ඇත්ත කිව්වොත් මොකද වෙන්නේ කියලා. අර පංචායුධ කුමාරයා වගේ. ඒක ඇත්තත් හැමදැනම වළංගු නෑ කියන්නේ ඕකයි. ඈ බෙල්ල ගහලා ඇත්ත කිව්වොත් ඈ ඒ කියන්නේ ඉදවත් පොලිස් කාර්යයක් හරි ආවම මම මේක ප්‍රශ්නයක් කර තියෙන අපි ලියමු කියලා කියන්නේ. හරියට ලිව්වොත් එයා වැඩි ඉවරයි. රක්ෂණය හරි අරගෙන ඉවරයි. ඒ නිසා පාසිනීස්සේ දැන් තේනව නම් උපාය දන්නෝ අපාය හොයටති කියලා කියනවා වගේ. ඒකයි මේ ධර්මයේ අවසානයේ අපිට මොකද ප්‍රතිඵලය? සාර්ථකත්වය. එච්චරයි. ජයග්‍රහණ. වෙන දෙයක් නැහැ. සාර්ථකත්වය ජයග්‍රහණය ඔබ ලබලා තියෙනවා. ප්‍රඥාව විතර ධනයක් තව කොහෙන්ද? ධර්මීය විතර සැපයක් තව කොහෙන්ද? මං හරිම භාග්‍යවන්තයි මොකද තරුණ කාලේ ධර්මය අවබෝධ කරගත්තා. තරුණ කාලේ අවුරුදු 22 අවසාන 22 අවසාන වගේ කාලේ 23 ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තාම මම මේක අවබෝධ කරගත්තේ මේක වේලාසනේ මේක කොහොම හරි දැක්කොත් මම බොහෝ කාලයක් ධර්මයෙන් සැනසෙල් ලැබෙනවා. වෙනා මාත් එක්ක අනිත් හාමුදුරුවෝ හිටියා. මගේ සහෝදර හාමුදුරනේ කුණුහන්සේ විභාග පැත්තට ගියා. මං කැලේ පැත්තට ගියා. තේරුණා නේද? කුණුහන්සේ විභාග ටිකට ගියා. පාදවද විශ්වවිද්‍යාලයේ පැත්තට ගියා. මම කැලේ පැත්තට ගියා. ආරණ්‍ය පැත්තට සහ ගවේෂණයට ගියා. මට අද තේරෙනවා විභාග 1000කට වඩා වටිනවා මේක. තේරෙනවා නේද? උපාධි 1000කට වඩා මේක වටිනවා. අද උපාධිධාරියා මං ඉස්සරහ හිටියාම මිනිහා වෙවුලනවා. මං ඉස්සරහ බණක් කියන්න බෑ. දේශී. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? දුර්වලකම් පැහැදිලිවම වර්ධින දැන කරුණුකාරණා හා සාධක අනුව පෙන්වලා දෙනවා. පෙන්ව ගමන් ධාරිය ගන්නවා. හීන් ධාරිය දානවා. වැවුනවා. තරහ යන ඔක්කොම සිද්ධ වෙනවා. පුතඥන පණිවරුන්ට බෑ දර්ශනය තුලින් කියන දේවල් පැහැදිලිවම දර්ශනයේ ඉදිරියේ දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක් ඉදිරියේ පරදිනවාමයි බුදුබණම පොතින් අල්ලලා පණි. ඕක පොතේ කියලා තියෙනයි කියලා. පොතේ කියලා තියෙන දේ වුණත් වරද්දලා තිබුණොත් ඒ වැරදි දේ වැරදි කියන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙක් එක තිබුණු සාකච්ඡාවක් තමයි මිලින්ද ප්‍රශ්නවල තියෙන. බලන්න අපේ ත්‍රිපිටක ධර්මයේ සමහර තැන්වල වැරද්දපු අටුවාචාරීන් වරබුද්දපු තැන්, වැරදි විදියට නිර්වචනය දීපු තැන් පැහැදිලිවම නාගසේන මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ග්‍රන්ථාරූඪයේදී වැරදිච්ච තැන් ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ දර්ශනයෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් පස්සේ පොතෙත් යම් යම් තැන් පසු ආචාර්යින් මේව ග්‍රන්ථාරූඪ කරදි ලියද්දි වරද්දපු තැනුත් තියෙනවා. ඒක ඇතුළෙත් තියෙනවා යම් යම් දේවල්. මොකද ඒක රහතන් වහන්සේගේ අස්තකුරෙම්ම උන්වහන්සේ ලියලා අච්චු ගහපු එකක් නෙවෙයි. ඒකෙත් තියෙනවා පොඩි පොඩි ටිකක්. නමුත් ප්‍රධාන වශයෙන් කියපු පැහැදිලිව කියපු කරුණු කාරණාත් තියෙනවා. දැන් අපි අචංචා ස්වාමීන් වහන්සේගේ පොත්පත් උනත් එහෙමයි. පැහැදිලිවම දකිනවා බහුතරය අර ප්‍රධාන ඍජුව කියපු කරුණු ටික තියෙනවා. නමුත් පසුව මේ සංස්කාරකයන් විසින් මේකට අතින් මොනවා හරි දෙයක් දාන්න ගියපු තැන වරද්දලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වෙනවා. ඉංග්‍රීසි කතුවරයකින් එහෙන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. කියන කෙනාගෙන් ඒ ප්‍රශ්න ඇති වෙනවා. මොකද ඒවත් අපිට දකින්න පුළුවන්. ක්‍රිස්තුමෝති ධර්මයේ වේවා. ඒ ක්‍රිස්තුමෝතිතුමා කියන අදහස නෙමෙයි රහන්ලාට ඊළඟ කෙනාගේ තියෙන අදහස වෙන්නේ. ඊට පස්සේ නූතනයේ ඔය ටොලේ මහත්තයගේ වේවා ඒගොල්ලන්ගෙත් එහෙමයි. ඒගොල්ලන් ජීවමානව ඉන්න ඔයා බලලා ඒක යම් කිසි සංස්කරණයකින් කරන්න ඇති. ඒත් ඒක හරියට ලියලා තිබුණත් කෙනෙකුගේ දර්ශනය සහ භාෂාවහර එයා දකින ක්‍රමය අනුව ඒක වෙනස් වෙනවා. ඒ නිසා වචනයක් කියලා කියන්නේ ඒක හුදු සංඥාවක් පමණයි. ඒ සංඥාව එයා හඳුනා ගන්න ඒ එයාගේ ප්‍රඥාවේ පරිමාවට අනුව. සංකේත ටිකන්නේ වචනයක් කියන්නේ නේද? දැන් අපි නොදන්නා භාෂාවක අක්ෂර ටිකක් මෙහෙම දැක්කට මුකුත් නෑ නේද හිතට. චීන අකුරු ටිකක් දැක්කහම මුකුත් නෑ නේද? කවුරු හරි ඇවිල්ලා කියනවා මේ අකුරු ටිකෙන් කියවෙන්නේ මේකයි කියලා. හා ඒකට හා මේකයි කියලා අපි කියන ගමන්. නැත්නම් ඉරි කැලේ ටිකක් තියෙන්නේ. ඒකට භාෂාවත් තුළ සත්‍ය පිහිටවන්න පුළුවන්. මෑනි සංකල්පයේ තියෙන සෑම විටම භාෂාව තුළ පවතින සංකල්පය. එහෙමනම් මේ දේශනය කරද්දී ඔබ තුළ මේ මතුවෙන්නේ කොහොමද? සංකල්පය. ඔබ විශිෂ්ට නම් ඔබට හැකි වේවි මේ වචන ඉක්මවා සංකල්පය වීසි කරලා මේ වචන වලින් කියවෙන සංකල්පය වීසි කරලා ධර්මයේ ගන්න. ඒ නිසා මේ වචන සියල්ල ගුරු හැබැයි ධර්මයේ ඇත්ත. ඒක ඔබට තේරෙනවා. මේ කරපු දේශනාව සම්පූර්ණයෙන් බොරු. හැබැයි ධර්මයේ ඇත්ත. එයින් අදහස් වෙන්නේ මේ වචන නොවේ දේශනාව කියලා කියන්නේ. ඒ ගැඹුරු ප්‍රඥාවකට දර්ශනයකට අදාළ වෙන දෙයක්. ඒ ආදරය ගැන අපි මේ මෙකිනිපුර පස්වලොස්සක පොය දාසේ ස්වර්ණවාහිනිය කතා කරන්නේ. ආදරය කරන කාලේ ගොඩාක් කතා කරනවානේ. ඒ කුටු 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 ගා කතා කරන ආදරය කරලා තියෙන කට්ටිය. ඒගොල්ලෝ කතා කරනකොට sannivedanaya කරගන්නේ මොකද්ද? මල් කඩනවා කියලා කියන්නේ නේ. ඒ මොකද්ද? ඔය කතා කරනවා. කියනවා හා කියනවා. ඒක නහ රසවත් දෙන්නටම හරි රසවත් නේම කතා බහන යන්නේ දිගට දිගට. ඒක මාරු කරගන්න වචනද? නෑනේ. වෙනෝම මානසික ගුණාංගයක් දෙන්නට දෙන්නගේ තියෙන කැමැත්ත ලයික් එක තමයි යන්නේ. ඒ වැත්තට මාරු කරගන්න. ඒ කැමැත්ත ඒ කැමැත්ත බවට පෙරලෙන්නේ පොඩ්ඩකින්. එතකන් ඉතින් අර කැමැත්ත යනවනේ. ඒ මොකද හඳ ඈතට ලස්සනයි ඉතින් ලං වෙන්න ලොකු වලවල් පේනවා. ලොකු ගැටලි කොටලි පෙර අයියෝ මේකද අර සුන්දරයක ඉවුවන්ට බැද්ද ගහක් නැහනේ කියලා හිතේ නේ. ඒ ඔයක මේ වතුර පොඩක් නැහනේ කියලා හිතේ ලඟ වෙන්න ලඟ වෙන්න. නමුත් ඉතින් හඳ ඈතට සුන්දරයි. අර කීවල කියන්නේ ඈතට ඇපල් ළඟට පැපොල් කියලා නේද? ඒ වගේ ඒක දෙයක් තියෙනවා. ඒක මාරු කරගන්න දෙ. ආන්න දැන් එතනින් ඒගොල්ලන්ගේ මානසික සංවේදනය මාරු කරගත්ත හරි අපූර්ව අන්දමකට ධර්ම සංනිවේදනයත් ඒකයි. මේ ලෝකෝත්තර ධර්මය එයා අතිශය සංවේදීතාවයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ ආත්මගත කරගන්නවා. ඒ විමුක්තිදායී ස්වභාවයේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ ඉන්ද්‍රයන් තුළ පූර්ණත්වයට වැඩෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා කුසලස්ස උපසම්පදා. ධර්මයෙන් ඇති කරවන ලෝකෝත්තර කුසලයේ අසංඛාරික ගුණය අලෝභ අද්වේෂ අමෝහ කියන తত্ত্বය වර්ධනය වෙන ඒ සංස්කාරක తত্ত্বයක් නෙමෙයි. වින්දනාත්මක දෙයක් ආදරය කියන්නේ අවේදාත්මක දෙයක් තමයි ලෝකෝත්තර ශක්තියන් කියලා කියන්නේ. ඒ අවේදනාත්මක ශක්ති ගුණයකින් පවතින කල්යාණ මිත්‍ර උපදේශයක් තුළින් අර ලෝකෝත්තර ශක්තියන් ලබා දෙන්න පුළුවන්. අරයට වේදනාත්මක ශක්තිය නේද? නිරන්තරයෙන්ම සුභ වේදනා ඇති වෙන විදිහට අනිත් කෙනාට කතා කරනවා. ඒකට කියනවා එතකොට හිතනවා අපි ආයා රිදවන කෙනෙක් නෙමෙයි අපිව සනසන කෙනෙක් කියලා. එතකොට අපි යාර කැමතියි කියලා කියනවා. කවුරුත් එහෙම නේද? කවුරු රිදවන කෙනෙකුට කැමති නැහැ. මෙන්න කාලයක් ගියාට පස්සේ ඔන්න රිදවන පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ අර දැන් සනසනගෙන යන්නේ නැමෙ දැන් රිදවනගෙන දැන් යන්නේ ධන පැත්තට නෙමෙයි දැන් ඍණ පැත්තට යනවා. මොනම ජීවිතයක එහෙමයි නේ. ගිනිකා රිදවන්න පටන් ගත්තාම ඍණ පැත්තට යනවා. සනසන්න පටන් ගත්තාම ඕ දියුණුව පැත්තට ධන පැත්තට යනවා. මේ ලෞකික ත්‍ත්වය තුළ අර මේ ලෝකෝත්තර ත්‍ත්වය තුළත් එහෙමයි. අරක වේදනාව තුළ ගමන් කරන්නේ මේක වේදනාව නිරෝධය කරා ගමන් කරනවා. දේශකයාට යම් ප්‍රමාණයක සහයක් දෙන්න පුළුවන් ඔබ ගමන් මග යා යුතුයි. දේශකයට වඩා ඉස්සරහින් ඔබ ගමන් මග යා යුතුයි. වචනයට වඩා ඉස්සරහින් ඔබ ගමන් මග යා යුතුයි. ඔබට පිහිට ඔබේ ප්‍රඥාව, ඔබට පිහිට ඔබේ සිහිය, ඔබට පිහිට ඔබේ යෝනිසූ මානසිකාරය, ඔබට පිහිට ඔබේ හොඳ අවධානාත්මක අහුම්කම් දීම, ඔබට පිහිට ඔබේ දර්ශනය දැකීම, යෝනිසූ මානසිකාරය. අත්තාහි අත්තනෝනාතු කෝහිනාතු පරෝසය. ඔබට වෙන කෙනෙක් පිහිට නැත, ඔබට ඔබ පිහිට කරගන්න. ඔබ සක්විති රජනම්. දැන් මේ එක්කෙනෙක් හිටිය, දැන් එයා හිරේ ඒ සක්විති වෙන එක්කෙනෙක් රජ නෙමේ, එයා හිරේ. නමුත් එයත් ඒ වගේ සක්විතිලා සක්විති රජ එපා වෙන්නම කරලා ගියපු කෙනෙක්. අපි හිතම ලෝකාධිපත්‍ය රජ නම් ඔබ ඒකෙන් නිදහස්ස ඇවිල්ලා නිවන් දකින්න. ඒක වටි ඇහැදෙන්නේ. ඔබ මේ රටේ රජතුමා නම් ඔබ රජගම අතහැර දාලා කාදාරි බාර දීලා මේ ධර්ම අවබෝධය කරගන්න ඔබ දිනක කියයි. අනේ කොච්චර වටිනවද මේක කියලා තේරෙනවනේ. මේ රට රජකම් කරපු, ලොකුකම් කරපු, මහා ලොකුවට බැබිලිච්ච අය නිකන් බලු කූඩු වලට යන හැටනේ. මොනතරම් මානසික පීඩනයක් විඳිනවද කියලා ඔබට තේරෙනානේ. කෝන්නේ කියලා මානසික පීඩනය. ඒ පිටේ සම්තාරේ එපා වෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ අර ලිඳේ වැටුනහම ලිං කටින්මයි ගොඩ එන්න ඕනේ කියලා. ඒ වැරදි උදාහරණයි. වැරදි තැනකින් ගතපු දෙයක්. ඒ පීඩාවක් ලැබෙනකොට ඒ පීඩාවෙන්ම නෙමෙයි එයා ගොඩ එන්නේ, ඒ පීඩාව අතහැරීමෙන්. ලිඳේ වැටුනහම ලිං කටින්ම ගොඩ එන්න ඕනේ, වෙන තැනකින් හාරගෙන මතු වෙන්නත් පුළුවන් නේද? ඒ වෙන පැත්තෙන් ගොඩ වෙන්නත් පුළුවන්. බැරි නේද? දැන් ඔන්න කොස්සෙන් අතු ගාලා ඉවරයි. ටිකක් අතු ගෑවිලාද? අතු ගෑවුනාද ටිකක්? ඔක්කොම අතු ගාගෙන යන විවෘත භාවයක් තියෙනවා නම් හොඳයි. මේ ටිකක් අතු ගාගෙන යනකොට හා මේක නම් අතු ගාන්න එපා, මේක මට ඕන වෙන එකක් කියලා වෙන් කර ගන්නවා. ආ ඒ ටික අතු ගාන්න එපා, ඒ ටික එහෙම තියාගන්න කියලා ඉතින් ඉතුරු කරගන්න. දැන් උදේට අර අතු ගාලා දෙන්නේ නැහැ දුවේ පිළිස මඟ අතු ගාන්න එපා, මම අතු ගා ගන්න. ඒ වගේ තමන් අතු ගා ගන්න, තමන්ගේ මනස ධර්මයේ උපකාරය ගන්න. බුදුහාමුදුරුවෝ මේ කොස්ස හදලා දීලා තියෙනවා විසුද්ධිය, මේ පිරිසුදු වීම පිණිස. පිරිසුදු වීම පිණිස ධර්මයේ තියෙන. එහෙමනම් හැම දිනකටම ජීවිත අවබෝධයේ පිණිසම මේ සද්ධර්මය හේතු ආසනා වේවා. හැම දිනකට පහමා සත්‍ය අවබෝධ වේවා. ඒට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, ඊට අවශ්‍ය කරන වීරිය, ඊට අවශ්‍ය කරන ප්‍රඥා බලය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.